තෙරුවන් සරණයි. මාව ඇහෙනවද?
ඇහෙනවා සර්.
ඇහෙනවා.
බොහොම සතුටෙන් සත්භාවයෙන් පිළිගන්නවා අපේ සුසංහිත වැඩසටහන් මාලාවේ 7 වෙනි වැඩසටහන 2021 හයවෙනි මාසේ 5 වෙනිදා දැනට මාස 7කට කලින් අපි ආරම්භ කරන ලද මේ වැඩසටහන පුරාවට අපත් සමග එකතු වෙමින් සංවාදයට සහභාගී වෙමින් මේ වැඩසටහනේ ගුණාත්මක භාවය ඉදිරියට අරන් යන්න උනන්දු වන සියලුම සෞර්ධයන්ට සියලුම දෙනාට සුතිය පුණ්‍යානුමෝදනා ඉදිරිපත් කරමින් මා වැඩසටහන ආරම්භ කරනවා. අද වැඩසටහනේ මාතෘකාව ටිකක් වෙනස් ආකාරයේ මාතෘකාවක්. දැන් මේ මාතෘකාව ගැන හැඳින්වීමක් කිරීම මගේ යුතුකමක් කියලා මම හිතනවා. කම්පනයේ භාවනාව සහ සහකම්පනය. දැන් අපි බොහොම උන්නන්දුවෙන් භාවනා කටයුතු වේදිලා ඉන්නවා. කිසියම් අවස්ථාවක අපිට හදිසි කරදරයක් වුණොත්, එහෙම නැත්නම් අපි පාරේ ඇවිදගෙන යනකොට අපිට අපි පිටිපස්සේ බල්ලෙක් පන්නන්න පටන් ගත්තොත් අපි මොකද කරන්නේ? සුනකෙක් පන්නන්න පටන් ගත්තොත් අපි කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට. එකක් තමයි අපි උත්සාහ කරනවා ඒ බල්ලගෙන් මිදලා දුවලා යන්න. එහෙම නැත්නම් මුගුරක් යනම් පහර දෙන්න උත්සාහ කරනවා. ඒ බල්ලව පළවා හරින්. ඔහුට හානි කිරීමේ චේතනාවෙන් නෙමෙයි අපේ ආරක්ෂාවට. මෙතෙන්දී ඒක බොහොම කම්පනයක් ඇති කරනවා අපේ හිතට. මේ සඳහා අපේ ශරීරය සූදානම් වෙනවා, සූදානම් කරනවා. මොළේ තියෙන හෝමෝන සාවේ කිරීම නිසා අපිව මේ සඳහා ලකලැස්ති කරනවා. අපි හෘද වස්තු වේගය වැඩි කරනවා. අපි රුධිර පීඩනය වැඩි කරනවා. ඒ වගේම තමයි අපේ පේශි වලට යන රුධිර ගමනේ වැඩි කරනවා. ඒ වගේම අපි පේශි හොඳට ක්‍රියාත්මක වෙනවා. ඇස් දෙක ලොකු වෙනවා. අපිට හොඳට පේනවා එතකොට. හොඳට පෙනීම සඳහා ඇස් දෙක ලොකු වෙනවා. මෙන්න මේ ආකාරයේ නොඑක ආකාරයේ ක්‍රියාකාරකම් ඇඩ්‍රිනලින්, නඩ්‍රිනලින් වැනි හෝමෝන හරහා සිද්ධ වෙනවා. ඒක තමයි හදිසි කම්පණයකට අපි මූණ දෙන ආකාරය. ඉතින් අපි මාතෘකාව කම්පණය. සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් මේ අද කතා කරන්නේ වෛද්‍ය විද්‍යානුකූල මාතෘකාවක්ද කියලා. නැහැ. එහෙම නෙවෙයි. අපි උත්සාහ කරනවා අපේ ගුරුතුමාගෙන් මේ සඳහා මේ කම්පණය අඩු කර ගැනීම සඳහා ඒ කම්පණයේදී අපේ ඇති හිතේ ඇති වෙන කම්පනකාරී ස්වභාවය අඩු කර ගැනීම සඳහා අපි කළ යුත්තේ කුමක්ද කියලා අහන්න. ඊට කලින් මේ ආකාරයෙන් නිතර නිතර දැන් මම මේ කියපු උදාහරණය අපි ඕනෑම කෙනෙකුට ඉබේම සිදුවෙන ක්‍රියාවලියක්. හැබැයි කිසියම් කෙනෙක් නිතර නිතර කම්පනයට ලක් වෙනවා නම්, නිතර නිතර ආවේගශීලී වෙනවා නම්, නිතර නිතර තරහ වෙනවා නම්, නිතර නිතර පසුතැවෙනවා නම්, ඒ නිසා කිසියම් කෙනෙක්ගේ ශරීරයේ රුධිර පීඩනය වැඩිවීම, සීනි වැඩිවීම, පිළිකා ඇතිවීම සහ නිතර නිතර අසනීප සෑදීම සිදු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි විභාග කාලයේදී විභාග සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව සමයේදී බොහෝ ළමයින් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්න එනවා කැස්ස හෙම්බිරිසා වුණට. පසුගිය කාලේ කොරෝනා වුදුරු නිසා අපි කම්පැනිට ලක් වුණා වගේම කොරෝනාවත් කිසියම් කෙනෙකුගේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු අය මරණයටපත් වුණා. ආසාදනයේ ලක්වීම වැඩි වුණා. අපි දන්නවා මේ දවස්වල වැක්සිනේෂන් කරනවා. ඒ තුලින් උත්සාහ කරන්නේත් අපේ රෝගයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරන්න. හොඳයි. දැන් කෙනෙකුට නැවතත් හිතෙන්න පුළුවන් මට අද වැරදිලාවත්ද කියලා. මේ සාකච්ඡාවට. නෑ. අපි උත්සාහ කරන්නේ මෙවැනි ආකාරයෙන් කිසියම් කෙනෙක් නිතර නිතර කම්පැනිට ලක් වෙනවා නම් ඒ සඳහා අපිට බෞද්ධ ආගමානුකූල විදිහට අපේ ජීවිතයේ කිසියම් ආකාරයේ වෙනසක් ඇති කරගන්න පුළුවන්ද ඒ කම්පැනිට ඔරොත්තු දීම සඳහා. ඒ නිසා මම අදත් ගෞරවයෙන් ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරනවා අපේ ගුරුතුමාට කම්පණය අඩු කරගන්න අපිට කළ හැකි ක්‍රියාකාරකම් මොනවද? ගුරුතුමනි
බෙහෙවින්ම ස්තුති බෙහෙවින්ම පින් වෛද්‍යතුමනි ඔබතුමාගේ මේ ආරම්භයට මම හිතන්නේ සෑම දිනාටම මේ මාතෘකාවත් සමග එකතු වෙන්නට තමන්ගේ අත්දැකීම් වලින් සම්බන්ධ වෙන්නට හොඳ ප්‍රවේශයක් ඔබතුමා ලබා දුන්නා. කල්‍යාණ මිත්‍රයනි, නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ මේ වැඩසටහන් සමග සහසම්බන්ධ වන හිතවතුනි, මේ මාතෘකාවේ පළමු කොටස පිළිබඳව බොහොම ප්‍රායෝගික ප්‍රවේශයක් තමයි අපට ලැබුණේ. ඒ උදාහරණය ඉතාම සරලයි. සරල වුණාට කාටත් බෙදාගන්න පුළුවන් උදාහරණයක්. අනපේක්ෂිත සිදුවීමකදී අපට සිදුවන දේ. දැන් මේ කාරණේ වැදගත්. අනපේක්ෂිත. දැන් පළවෙනි දවසේ අපි යන විට අදිස්සියෙම වැටකින් පාරට බල්ලෙක් පැනලා ගුරාගෙන ආව ගැස්සෙනවා. දැන් එතනදී වෛද්‍යතුමා කියව ස්වභාවික ප්‍රතික්‍රියා දෙකක් ගැන හිතන්නේ නැතිව වැඩි හිත හිතින් නැතිව ගන්න ප්‍රතික්‍රියා දෙකක්. එකක් තමයි දුවනවා. අනතුරක් එන විට එක්කෝ පලා යනවා. එහෙම නැත්නම් ඒ අනතුරක් සමග සටන් කරනවා. දැන් සාමාන්‍ය ප්‍රතික්‍රියා දෙක අපේක්ෂිත අර්ජනයක් එල්ල වුණා. අපි සමහර විට මෙතනදී තුන්වෙනි ප්‍රතික්‍රියාවකුත් සිදුවිය හැකි කියා හිතෙනවා. ගල් ගැහෙන ගතිය. දුවන්නත් බැ. අර ගල් කැටයක් අරගෙන එහෙම නැත්නම් මුගුරක් අරගෙන පහර දෙන්නත් බැ. නිකම්ම ගල් ගැහෙන ගතියක් සිදුවෙන්නත් පුළුවන්. කර කියා ගන්න දෙයක් නැතිව ඒ කම්පණය වැඩි වෙලා කොහෙ ඉන්නව. අර එහෙම සිටීමනේ තා සමහර විට අර සතා බය වෙන්නත් පුළුවන්. සතා බලාපොරොත්තු වෙන්න පුළුවන් දුවයි කියලා. ඉතින් දුවන් නැතුව ඉන්නේ පිටතර නිර්භීත කෙනෙක්නේ. හැබැයි නිර්භීතකම නිසා නොවේ එකවරම මේ තීරණයක් ගන්න බෑ. හිතන්නත් බෑ. නොහිතා තීරණයක් ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. ගල් ගැහෙන ගතියකුත් එනවා. ඉතින් මා දැක තිබෙනවා ඒ අත්දැකීමත් බොහෝ විට මේ තුන්වෙනි අත්දැකීම විදිහට එකතු කරන්න පුළුවන් ක්ෂණික ප්‍රතික්‍රියා විදිහට මේ කිසිවක් කරගන්න බැරි අක්‍රියාකාරී තත්යකට පත්වීම. ඉතින් කොහොම හරි මෙහෙම මේ අවස්ථා දෙකින් හෝ තුනෙන් එකකට අපපත් වෙන්නේ අනපේක්ෂිත තර්ජනයක තිබුණා. දැන් දෙවෙනි දවසෙත් අපි යනකොට ඔන්න ආයෙත් ඒ සතා පණිනවා එතනින්. අපි වෙන කල්පනාවක යනවා, වෙන කතාවක යනවා, දුරකතනේ අනේ තියාගෙන යනවා, එකපාරට පණිනවා, ආයෙත් ගැස්සෙනවා. හැබැයි දැන් තුන්වෙනි දවසේ යනකොට අප දන්නවා මෙතනින් දැන් ටිකක් කිට්ටු වෙනකොට මතක් වෙනවා මෙතනින් මේ ඊයේ බල්ලෙක් පැන්න පෙරේදාත් බල්ලෙක් පැන්න අදත් අනින්ට පුළුවන් කියලා. ඉතින් දැන් යන්නේ ඒ බලාපොරොත්තුෙන්. එතන වෙනසක් තිබෙනවා. බලාපොරොත්තුෙන් යන විට ඒ විදිහටම ගුරාගෙන පැන්නත් ඇති වෙන කම්පණය අඩුයි. සාමාන්‍යයෙන් කම්පණය අඩුයි බලාපොරොත්තුෙන් යන විට. හැබැයි මෙතන තියෙන ඊළඟ ලස්සන කාරණේ තමයි මේ තව පැත්තක් තිබෙනවා. දෙහිම බලාපොරොත්තුෙන් යනකොට එතනදි නිකම්ම ගැස්සෙන ගතියක් තිබෙනවා. බල්ලෙක් පැන්නත් නැතත් කම්පණයටපත් වෙන්න පුළුවන්. ඇත්තටම බල්ලෙක් පනින්න ඕනේ. හැබැයි අත්දැකීම දෙතුන් වතාවක් තමන් ලැබුවොත් එහෙම නැත්නම් තව කෙනෙක් ලැබුවා කියලා අපිට බය කරලා කියවෝ ඇත්තටම මේ එහෙම අනතුරක් අපිට නොවුණත් එතනදිත් කම්පණයටපත් වෙන්න පුළුවන්. දැන් මේ විදිහට බලනකොට මට කියන්න අවශ්‍ය මේ බාහිර සිදුවීම නොවේයි අපව කම්පණයටපත් කරන්නේ. බැලු බැලමටම පේන්නේ බාහිර සිදුවීම තමයි කම්පණයටපත් වෙන්නේ. හැබැයි තව ටිකක් සියුම්ම විග්‍රහ කර බලන විට පේනවා අපි සූදානම් යනවා නම් එහෙම දෙයක් වෙන්න පුළුවන් කියා එතනදි කම්පණය වීම අඩුයි. හැබැයි අනිවාර්යයෙන්ම වෙයි. මීට කලිනුත් උනොත් හරි කරදරේ දුවන්න තැනකුත් නැහැ, අහුලගන්න ගල් කැටේකුත් නැහැ. දැන් මේ වගේ කතන්දර ගොඩක් මව ගියොත් නම් ඇත්තටම පැන්නේ නැසක් නිකන් සරසර ගාන සද්දයක් ඇහුණා ලොකු කම්පනයක් වෙන්න පුළුවන්. ඉතින් දැන් මෙතනින් පැහැදිලි වෙනවා ඇත්තටම අප කම්පණයටපත් වෙන්නේ බාහිර සිදුවීමකට වඩා අපේම සිතිවිලි නිසායි. ඉතින් මේ නිසායි භාවනාව මෙතනදී තාම වැදගත් වෙන්නේ. භාවනාවේදී පේනවා මේ ලෝකේට බෑ කෙනෙක්ව කම්පණයටපත් කරන්න. ලෝකේට සිදුවීම් නිර්මාණය කරන්න පිළිවන්. නමුත් මේ සිදුවීම් වලින් කම්පණයටපත් වෙන්න නම් සිටිවිල්ලක් අපව කලබල කරන්නට ඕනේ. සිටිවිල්ලකින් අපි කලබල වුණොත් පමණයි කම්පණයටපත් වෙන්නේ. ඉතින් මේ නිසා තමයි මේ කම්පණය කියන කාරණය අපට පහසුවෙන් කලමනාකරණය කරගන්න පුළුවන් භාවනාවෙන්. මක් නිසාද? භාවනාව ඍජුවම සිටිවිලිත් සමගයි සම්බන්ධ වෙන්නේ. භාවනාවේදී වඩා අවධානය යොමු වෙන්නේ සිටිවිලි වලට නිසා.
කොහොමද කියන්නේ ඔබතුමා ඉතාමත් හොඳ ප්‍රවේශයක් ආරම්භයක් ගත්තා අපේ සාකච්ඡාව සඳහා. දැන් එතකොට දැන් මෙහි අවසාන කියමන ඔබතුමා පැවසුවේ දැන් සිතුවිලි නිසා, කියන්නේ සිතුවිලි කල්පනාකරණය කිරීම තුළින් භාවනාව තුළින් දියුණු කර ගැනීමෙන් මේ ආකාරයේ අත්‍යිකාරී අවස්ථාවන්ට යහපත්ම මුණ දෙන්න පුළුවන් කියලා. එහෙම දෙයක්ද ඔබතුමා අදහස් කරන්නේ?
දැන් ඊළඟ මොහොතේ වෙන්න තියෙන දේ හරියටම අපි දන්නවා නම් ඒට ලෑස්ති වෙන්න පුළුවනි. ඉතින් බොහෝ විට අපි කාලගුණනාවේ කියහනවා, විද්‍යාත්මක අනාවේ කියහනවා, ඔබතුමා මුණ ගැහිලා වෛද්‍ය පරීක්ෂණයකින් අනාවේ කියහනවා, ඒනුත් සෑහීමකටපත් නොවි සමහර විට ගුප්ත විද්‍යා පැත්තෙන් ඊළඟට මොකද වෙන්නේ කියලා අහගන්නවා. දැන් මේ විදිහට ඇයි අපි මෙපමණම මේ උනන්දුවක් දක්වන්නේ ඉස්සරහට වෙන්න තියෙන දේ ගැන? මොකද අපි ඉන්නේ අවදානම් තැනක. මේ මනසින් අපි ඉන්නේ අවදානම් තැනක. මොනවා වෙයිද දන්නේ නැහැ කියන තැන මනස බාරගන්නේ හරියම අවදානම් තැනක් විදිහට, අනතුරුදායක තැනක් විදිහට. ඉතින් ඒ නිසා හැම වෙලෙම බයෙන් තමයි ජීවත් වෙන්නේ. ඇත්තටම බය වෙන්න මොනවත් ඕනේ නැහැ. නමුත් සාමාන්‍ය හිතක් හැම විටම ජීවත් වෙන්නේ නොපැමිණි අනතුරකට ගැස්සෙන බය වෙන තැනක. ඉතින් මේ ප්‍රශ්නය අඳුනගෙන මෙතනින් විසඳගන්න පුළුවන් නම් ලෝකයේ ඊළඟට මොනවා වුණත් එයට ලොකු කම්පණයකින් තොරව මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම කම්පනයක් ඇති වුණාම එතනදී වුණත් මේ කම්පනයක් ඇති වුණා, ඒ ඇති වුණු කම්පනය දිහා අපිට බලන්න පුළුවන්. කම්පනයෙන් කම්පනයටපත් වෙන්නේ නැතිව කම්පනය දිහා බලන්න පුළුවන් හැකියාව භවනාමින් ලැබෙනවා. කම්පනය නිසා ඇඟට මොකද වෙලා තියෙන්නේ, හුස්මට කුමක්ද සිදු වෙලා තියෙන්නේ, දැන් කම්පනය මට මොනවද කරන්න කියන්නේ, මේ විදිහට මේ කම්පනයට ඇහුම් කන් දීමේ හැකියාව භවනාමින් ලැබෙනවා. කම්පනයේ වදුරක් බවට පත් වෙන්නේ නැති.
හොඳයි. දැන් තවදුරටත් මේ සාකච්ඡාව ඉස්සරහට අරන් යනකොට මේ අපිට අවබෝධ වෙන කාරණයක් තමයි මේ කම්පනයට ලක්වීම සහ ඒ සඳහා අපි සූදානම් වෙලා ඉන්නවා නම් එයින් අපිට ඇතිවෙන අත්‍යතිකාරී තත්වයන් අඩු බව. දැන් ඒ නිසා භාවනාව මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. කෙනෙක් සංසුන් කරන්න ඒක එදිනදා ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එහෙනම් භාවනාව නිසා භාවනාව හරි තමන්ව සංසුන් කරන්න පාවිච්චි කරන ක්‍රමවේදයක්ද, එහෙමනම් ඒක ටිකක් ආත්මාර්ථකාමී ක්‍රියාවලියක්ද? තමන් ගැන විතරද හිතන්නේ භාවනා යෝගී?
බොහොම බොහොම සංවේදී ප්‍රශ්නයක් ඔබතුමා ඉදිරිපත් කරන්නේ. මේ කෙලින්ම ඇහුවනම් මම ආත්මාර්ථකාමීද කියලා. දැන් ඒ ඔබතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නේ නැත්තම් මේ තර්කයේ හරින සාධාරණ ඇත්තක් තිබෙනවා. හරි සාධාරණ තර්කයක්. මොකද සාමාන්‍ය මිනිස් සමාජය කලබලකාරී තැනක ඉන්නේ. ඉතාම කුඩා දෙයකට කලබල වෙනවා. කම්පණයට පත් වෙනවා. ඉතින් ඇත්තටම යමක් වෙන්න ඕනේ අර අපේ ජනකතාවල තියෙන දුවනන් වාලි දිවීම පිළිබඳ අහස කඩන් වැටෙනවා කියලා සත්තු දිව්වා කියන කතාව. ඉතින් ඒ සත්තු උපමා කරලා ඒ ජනකතාව කියන්නේ අපි ගැන. මේ අපි දන්නේ අපි මොනවටද කලබල වෙන්නේ. ඇත්තටම කලබල වෙන්න පදනමක් තියෙනවාද කියලා දන්නෙත් නෑ. මේ කලබලේ කම්පණී කියන දේ මට හිතෙන්නේ නම් වෛරස් වලට වඩා ඉක්මනට බෝ වෙන දෙයක්. ඇඟට වෛරස් බෝ වෙන්න කාලයක් යනවා කියනවනේ. හැබැයි කම්පනයක් බෝ වෙන්න එහෙම කාලයක් කියන්නේ නැහැ. මේ කම්පන තරංග බොහොම ඉක්මනට ශරණයකින් දැඩි ලෙස ව්‍යාප්ත වෙන්න පුළුවන්. විශේෂයෙන් අද තියෙන මාධ්‍යත් එක්ක මුළු ලෝකයේම විනාඩි කිහිපයකින් එම කම්පනීටපත් වෙන්න පුළුවන්. ඒ කියන දේ කියන ස්වරය අනුව පෙන්වන චිත්‍රානුව වෙන්න පුළුවන්. ඉතින් මේ එහෙම හරියට මේ නේ නිදි කුම්බ අත්තක් වගේ තමයි සාමාන්‍ය මිනිස්සිත. ඉතාම සුළු තට්ටුවකින් කම්පනීටපත් වෙනවා. මේ තමයි පුහුදුන් හිතේ හැටි. ඉතින් දැන් එහෙම සමාජයක කෙනෙක් ගණන් ගන්න නැතුව ඉන්නවනම් සිදුවීම් එතෙන්දී ඔබතුමා කියව කාරණය ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේක හරි ආත්මාර්ථකාමී. මෙච්චර ප්‍රශ්න තියෙනවා, මෙච්චර අනතුරු තියෙනවා, මෙපමණ තර්ජන තියෙනවා සමාජයේ, අනාගතය හරිම බියකරුයි. ඉතින් මේවා ගැන කිසිම ගාණක් නැතුව ගණන් ගන්න නැතුව මේ ඔහේ අකම්පිතව සිටීම එක පැත්තකින් හරි නරුම දෙයක්, හිතප්පකුවක් නැතිකමක්, හරි ආත්මාර්ථකාමී වැඩක් කියා හිතෙන්න පුළුවන්. ඉතින් එය භාවනාව සම්බන්ධයෙන් එදත් අදත් කවදත් නැගුණු චෝදනාවක්. එහි මා කියවන සාධාරණ පැත්තකුත් තියෙනවා කියා. ඒ සාධාරණ පැත්ත කුමක්ද? දැන් මනුෂ්‍ය ගති අතර ආත්මාර්ථකාමීත්වය එක ගතියක්. එහෙම නැති කෙනෙක් හොයාගන්න නෑ බුදුන් ලෝකේ. හැමෝම ළඟ ආත්මාර්ථකාමීත්වයේ ප්‍රතිශතයක් තිබෙනවා. දැන් මේ ප්‍රතිශතය වැඩි අයත් ඉන්නවා. දැන් එහෙම කෙනෙක්ු මේ සියල්ලෙන් සියල්ලෙන්ම පලායන්ට භාවනාව පාවිච්චි කරන්න පුළුවන්. ආගම භාවනාව භාවිතා කරන්න පුළුවන්. එතන ඇත්තටම භාවනා කරන්නේ නැතිනම් ආගම අදහන්නේ ඒ විමුක්තිය සඳහා නොවේ. මේ අර මේ ගැටලු තියෙන වගකීම් තියෙන ඒ වගේ ඈත් වෙලා පලා ගිහිල්ලා යුද්ධයක් වෙලාව නිකන් බංකර් එකක් හදාගෙන ඒක ඇතුළේ ඉඳගෙන සාමය අත්දකින්න වගේ තමයි. ඉතින් ඒනම් ඇත්තටම හරීම ආත්මార్థකාමී ක්‍රියාවක්. තමන්ගේ ආත්මార్థකාමීත්වය වහගන්න ලස්සන සායමක් භවනාව කියන සායම ආගම කියන සායම භාවිතා කිරීම. හැබැයි මෙහි තියෙන මේ යථාර්ථය කුමක්ද? ඕනෑම ප්‍රශ්නයකට කලබලයකට වියසනයකට වඩා හොඳින් මොහොන දෙන්න පුළුවන්නේ කලබල වුණු තැනත්තා නොවේ නිශ්චල වූ තැනත්තාටයි. ඉතින් ඉස්සෙල්ලාම වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. අපි විසඳුම් දෙන්න කෑ ගහන්න කලින් පොරකන්ට කලින් මොකද්ද ප්‍රශ්නේ කියා අධ්‍යයනය කරන්න ඕනේ. මේ ප්‍රශ්නේ අධ්‍යයනය කරන්න බෑ කලබල වෙලා, කම්පණයටපත් වෙලා. ආවේගශීලී වුණාම අපිට පේන්නේ එක පැත්තක් පමණයි. සමස්තය දකින්න බෑ. එම් භවනාවෙන් ඇති කරනවා නිහඬතාවක්, නිශ්ශබ්දතාවක්, මේ සමස්තයටම ඇහුම්කන් දෙන්න පුළුවනි. අන්න ඒ හැකියාව ඊළඟට පාවිච්චි කරලා මේ ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. මොකද අපේ ගෙදරට වෙලා තියෙන ගමට, රටට, සමාජයට, ලෝකයට ආවේගශීලී වෙන්න නැතුව, අගතිගාමී වෙන්න නැතුව හේතු හොයාගෙන, මුල හොයාගෙන ඒ වෙනුවෙන් යමක් ස්ථිරසාර විසඳුමකට එන්න අර ගහගන්න බැනගන්න විනාශ කරන්න යනවා වෙනුවට කාටත් පොදු සාධාරණ විසඳුමකට එන්න භාවනාව හරියට උපකාර වෙනවා. ඉතින් මෙතන වැදගත් වෙන්නේ අපි භාවනාව භාවිතා කරන්නේ ආත්මార్థකාමී චේතනාවෙන්ද නැතිනම් පරාර්ථකාමී චේතනාවෙන්ද කියන කාරණයේ උඩයි භාවනාව ආත්මార్థකාමීත් නැහැ, පරාර්ථකාමීත් නැහැ. එය අපි පාවිච්චි කරන කෝණය අනුවයි ක්‍රියාව ආත්මార్థකාමී වෙන්නේ, පරාර්ථකාමී වෙන්නේ.
බොහොම ස්තුතියි. බොහොම පිං සිද්ධ වෙනවා මේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. භාවනාව ආත්මార్థකාමී හෝ පරාර්ථකාමී වෙන්නේ ඒ චේතනාව මතයි. දැන් ගුරුතුමනි, මේ අසම්බන්ධ තව මට ගැටලුවක් තියෙනවා. දැන් අපි අද මාතෘකාවට සම්බන්ධයි. අපේ මාතෘකාව කම්පණයේ භාවනාව සහ සහකම්පණය. දැන් මේ කම්පණයට ලක්ුණු සේවාලාභී අපිව හම්බ වෙන්නේ නෝ. දැන් එහෙම සේවාලාභී අපිව මුණ ගැහෙන්න ආපුවාම අපි උත්සාහ කරනවා
වෛද්‍යතුමනි.
සමා වෙන්න කිසියම් කාර්මික දෝෂයක් ඇති වුණා. ඉතින් මම පැහැදිලි කරමින් හිතේ මේ සහකම්පනය ගැන. සහකම්පනය නැත්තම් එම්පති, මේක බොහොම ජනප්‍රිය මාතෘකාවක් වර්තමානයේදී විශේෂයෙන්ම බටහිර උපදේශකයන් අතර. මේ සහකම්පනයේදී අපි උත්සාහ කරනවා මේ පුද්ගලයාගේ වේදනාව හඳුනා ගන්න සහ ඒ වේදනාව දැනෙන බව උට දන්වන්න. දැන් මම මේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කරේ. ඒ කම්පණයට ලක්ුණ කෙනෙක් අපි ගාවට ආපුවාම ආවිතදී අපි උත්සාහ කරනවා මේ කම්පණේ ලබා, මේ සහකම්පණේ ලබා දෙන්න. පුහුණුවේදීත් අපි පුහුණුවන අලුත් පුද්ගලයන්ට අලුත් උපදේශකයන්ට කියනවා පුළුවන් තරම් සහකම්පණය දෙන්න කියලා. එතනින් එහාට යමක් සිද්ධ වෙනවද නැද්ද කියන එක ප්‍රශ්නකාරී. මම කැමති ඔබතුමාගෙන් අහන්න මම මේ වැඩසටහන සූදානම් වන අතරේ ආදුටුවා මේ කරුණාව ගැන. මේ කරුණාව සහ සහකම්පණය අතර සම්බන්ධයක් තියෙනවද? කරුණාව කියන්නේ ඉතාමත් ගැඹුරු මාතෘකාවක්, ගැඹුරු දෙයක්. අපි කරුණාවේ බුදුන් වහන්සේ අපිට කරුණාව සඳහා උදාහරණ සපයලා තියෙනවා. සුනීත සෝපාක අසරණ වෙලා ඉන්න වෙලාවට ගිහිල්ලා එතන ඔවුන්ට පිටුණා. මං හරියම කැමතියි ඔබ තුමා පැහැදිලි කරනවා නම් මොකද්ද මේ කරුණාව කියන්නේ?
ඔව්. කරුණා කරුණා කියන වචනේ ඒ වචනේ හරියටම අර්ථයක් ගන්නට පහසු නෑ. හරියට මෛත්‍රිය වගේ. දැන් මෛත්‍රියට තව වචනකින් ඒ මෛත්‍රිය පැහැදිලි කරන්න බෑ. මෛත්‍රිය කියන්නේ මෛත්‍රිය, මෙත්තා මෙත්තා. දැන් වචන 1000ක් ගත්තත් ඒ මෙත්තා පැහැදිලි වෙන්නේ නෑ. මේ කරුණාවත් ඒ වගේ තමයි. කරුණාවේ අංශ දෙකක් තිබෙනවා. එකක් තමයි මේ දැනෙන ගතිය, සංවේදී බව. මොනවටද විශේෂයෙන් තව කෙනෙකුගේ කම්පණයකට, තව කෙනෙකුගේ මානසික වේදනාවකට හෝ කායික වේදනාවකට අපේ හදවතේ ඇතිවෙන සංවේදී බව. දැන් මෙතනදී මේ කරුණාව හදවතත් එක්ක යන, නැත්නම් චිත්තයත් සමග යන ගුණයක්. හදවත කිව්වහම මේ ඒ ඉන්ද්‍රියම නෙවෙයි. හදවත කියන්නේ චිත්ත, නැත්නම් මේ හැඟීම් වලට සම්බන්ධ මානසික ස්වභාවය. දැන් මෙතන මේ අන්ත දෙකක් තිබෙනවා. අන්ත දෙක කුමක්ද? එක අන්තයක් තමයි පිරිසක් ඉන්නම මේ දුකක් වේදනාවක් වේන්ට බෑ, ඇහෙන්ට බෑ, වුණු වෙනවා, කර කියා ගන්නට බැරි වෙනවා, ඇඬෙනවා. ඒ කාටද කියන එක ගැටලුවක් නෑ, කොහේ හරි කමක් නෑ. මුලින්ම ඇඬෙන්න පටන් ගන්නවා, දුක් විඳිනවා, වැළපෙනවා. ඉතින් මේ ඒකාන්තයක්, මේ වුණු වීම කියා කියනවා. ඕනෑම කෙනෙක්ගේ ප්‍රශ්නයකදී වැඩිපුරම මේ දුක් විඳින්නේ මෙහෙම අය. තමට ඒ ප්‍රශ්නේ මුණ දීපු කෙනාට එච්චර වේදනාවක් නෑ. දැන් මේ ඒකාන්තයක් මෙහෙම පිරිසක් එක්ක ප්‍රශ්නයක් විසඳන්න බෑ. ඒ පිළිබඳ අත්දැකීම් ඔබතුමාටත් ඇති, අපටත් තිබෙනවා. මා සරල උදාහරණයක් කියන්නම්. මේ මධ්‍යස්ථානයේ අවුරුදු ගානකට කලින් අපි පාල ශාලාවේ භාවනා කරමින් සිටින විට උදේ එකවරම එක භාවනා කරපු අම්මා කෙනෙක් පපුව අල්ලගෙන එහෙම හාන්සි වුණා. අර පරියන්කේ ඉඳලා එහෙම හාන්සි වුණා, ටිකක් කෙඳිරි ගාමි. ඉතින් මානම් ඒ ලොකුවට ගණන් ගත්තේ නෑ. ඒ අර ආත්මාර්ථිකාමිකම හින්දාද දන්නේ නෑ. ඉතින් අනිත්‍යයත් මං ගණන් ගත්තේ නෑ. ඒ නිසා අනිත්‍යයත් භාවනා කරමින්ම හිටියා. හැබැයි එතන හිටියා මේ විදේශික මහත්මයෙක් ඉංගලන්තේ. එතුමා හරියට කලබල වෙලා මේ විජාට ගිහිල්ලා මේ ඒ හාන්සි වුණු අම්මගේ නාඩි බලලා කිව්වා මේක heart attack එකක් කියලා. heart attack එකක් විජාට රෝහලකට ගෙනියන්න ඕන. දැන් මේ අපි දැන් අපි කාටවත් කිට්ටු වෙන්න දෙන්නේ නැහැ මහත්තයා. මෙයාට එක කතා කරන්න දෙන්නේ නැහැ, කතා කරන්නත් එපා. මෙයා හරියට කලබල වෙලා දැන් විජාට එක්ක යන්න ඕනේ. එක්ක ගියේ නැත්නම් තව ටිකකින් මෙයා මැරෙයි කියලා. ඉතින් ඊට පස්සේ හෝ ඔබ මේ එයා කිව්වා එයා මේ cardiologist කෙනෙක්. මේ ඒ පිළිබඳ විශේෂඥයෙක්. ඉතින් ඒක ඇත්ත, විශේෂඥයෙක් තමයි. දැන් එහෙම කෙනෙක් කියනකොට මේ වගේ කාරණයක් අපිට එතන අත ගහන්න අමාරුයිනේ. මේ විශේෂඥ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරේ ඉන්නවා. එතුමා කියනවා පපුවල් ලගෙන කෙනෙක් නැහන්සි වුණාම කෙන්දිරි ගන්නකොට මේක හાર્ට් ඇටැක් එකකට ඇවිල්ලා තියෙන්නේ. තාම රෝහල් ගත කරන්න ඕනේ. ඉතින් ඒ සියල්ල දාලා ඊට පස්සේ බොහොම මේ දෙන්නවම අරගෙන වාහනයකින් රෝහලට එක්ක ගියා. ඒ රෝහලට පෙරදින රෝහලට එක්ක ගිහිල්ලා අපි දන්න වෛද්‍යවරයෙක්ට පෙන්නවා. පෙන්නවාම ඒ පෙන්නන වෙලා වෙනකොට මේ අම්මා hina වෙවි හිටියා. එතකොට සමහර විට රාත්‍රී ආහාරය නැති වෙලා කලන්තියක් වගේ ඇවිල්ලා වැටුණා කියන එක තමයි ඒ රෝහලේ වෛද්‍යවරයා කිව්වේ. හැබැයි මෙතන ඊලංකාන්නේ තමයි දැන් පෙරදින රෝහලට ගිහිල්ලා නවත්තනකොටම මේ අපිත් එක්ක ගිය එංගලන්ත ජාතික ඒ විශේෂඥ වෛද්‍යවරයා විදහාට වාහනයෙන් එළියට පැනලා ඔක්සිජන් ගේන්න කියලා කෑ ගැහුවා. ඉතින් එපාර රෝහලේ හිටියයි කිව්වා එහෙම ඔක්සිජන් දෙන්න බෑ, අපි ඉස්සෙල්ලා වෛද්‍යවරයෙකුට මේ පෙන්වන්න ඕනි කියලා. හැබැයි ඒ පෙන්වන්නවත් මෙයා ඉඩ දෙන්නේ නැහැ, එච්චරට කලබලයි. ඉතින් කොහොම හරි දැන් මේ හાર્ට් ඇටැක් එකකුත් නෙවෙයිනේ, පඩිගෙන් ඉඳලා වගේ පාර රෝහලින් තේ එකක් එහෙම බීලා hina වෙවි ආවා. ඉන් පස්සේ මෙතුමාගෙන් ඇහුවාම මොකද වුනේ කියලා මෙතුමා කියනවා මේ මෙතුමාට ලොකු බයක් තියෙනවා තමන් අතින් කවුරු හරි මේ හෘද ආබාධයක් නිසා මැරෙයි කියලා. එකන් තමන්ගේ patient කෙනෙක් රෝගියෙක් මැරෙයි කියන බය හරියට ජීවිතේ තියෙනවා. ඒක කොයි වෙලේ මතුවෙනවද දන්නේ නැහැ. මට මාව පාලනය කරගන්න බැරි වුණා කියලා ඒ වෙලාවේ. ඉතින් ඒ කියන්නේ අපිට අත ගහන්නවත් දුන්නේ නැහැ, කිට්ටු වෙන්නවත් දුන්නේ නැහැ. මෙයා ඒ ලෙඩ වට කරගෙන මේ කෑ ගහන්න පටන් ගත්තා. දැන් මේක එක අන්තයක්. මේක කම්පනයක් තමයි. ඒක තව කෙනෙක්ගේ දුකක් දැක්කහම අපේ හිතේ ඇතිවෙන සංවේදී හැඟීමක්. හැබැයි සීමාව ඉක්මවලා ගිය එක තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි තරමට අන්තගාමී වුණු ස්වභාවයක්. එතනදී මේ කළ යුතු දේ කුමක්ද, තමන්ට හිතෙන දේ නැවත විමසලා බලලා එහි ඇත්තක් තියෙනවද, මේ කිසිවක් කරගන්න බැරි වෙනවා. දෙවෙනි අන්තයේ තමයි මේ ඒක එයාගේ ප්‍රශ්නයක් කියලා ඉන්නේ. දැනෙන්නෙම නැහැ. ඇහැට පෙනුණත් දැනෙන්නේ නැහැ. අනට ඇහුණත් තව කෙනෙක්ගේ ගැටලුවක් එය දැනෙන්නේ නැහැ. ඒ දැනීම නැති ස්වභාවය. දැන් පළවෙනි කාරණේ තමයි උපරිම මට්ටමට දැනෙනවා. වැඩියෙන් ඒ ලෙඩාටත් වැඩිය තමන්ට දැනෙනවා. මේ දෙවෙනි මට්ටම තමයි ගල් හිතක ස්වභාවය. දැනෙන්නෙම නැහැ. ගණන් ගන්නෙම නැහැ. ඉතින් දැනෙන්නේ නැත්නම් ගණන් ගන්නෙ නෑනේ. දැන් මෙන්න මේ අන්ත දෙකේ තමයි සාමාන්‍ය හිත හැම විටම දෝලණය වෙන්නේ. එක්ක ගල් හිතක්, එහෙම නැත්නම් අර වෙඬරු පිටක් වගේ ඉතාම ඉක්මනට උණු වෙන තැනක ඉන්නේ. දැන් කරුණාව මේ මැදේ තියෙන දෙයක්. මේ අන්ත දෙකට යන්නේ නැහැ. කරුණාවේ පළවෙනි ස්වභාවය තමයි තව කෙනෙකුගේ වේදනාව, දුක දැනෙන ගතිය. අර ගල් හිතක් නොවේ, සංවේදී බව දැනෙනවා. ඉතින් හදවතේ තියෙන ලස්සනම ගතියක් තමයි තව කෙනෙක්ගේ හැඟීම් දැනෙන ගතිය. හිතන එක නෙමෙයි දැනෙනවා. මෙයා සතුටින් ඉන්නේ, දුකෙන් ඉන්නේ, ශෝකයෙන් ඉන්නේ, අසුතැවිල්ලෙන් ඉන්නේ. එහෙම දැනෙන ගතිය. මේක ළඟ දුර ප්‍රශ්නෙකුත් නැහැ. දැන් ඔබතුමා ගත්ත උදාහරණ අර සුනීත සෝපාක වගේ ඈතින් හිටපු. ඒතර මේ කරුණාවට භෞතික දුර වැදගත් නැහැ. මේ කරුණාවෙන් පිරුණු හදවතකට ඒ ළඟ දුර ප්‍රශ්නයක් නැහැ. දැනෙනවා. ඒ තමයි පළවෙනි ස්වභාවය. දෙවෙනි ස්වභාවය තමයි දැනিলা ඒ වෙනුවෙන් තමන්ට යමක් කරන්න පුළුවන් නම් ඒ තැනත්තා අත්දකින ඒ ප්‍රශ්නෙන් ගොඩ එන්නට යමක් කරන්න පුළුවන් නම් අන්න ඒ ප්‍රායෝගික ක්‍රියාමාර්ගය ගැනීම. ඒතර මේ කරුණාවේ මේ අංශ දෙකම තිබෙනවා. කරුණාව කියන්නේ නිකම්ම සිතවිල්ලක් නොවේ, දැනීමකුත් නොවේ, දැනීමෙන් එහාට ගිය ක්‍රියාකාරීත්වයක් කුත් තිබෙනවා. ඒතර ඒ ක්‍රියාකාරීත්වයෙන් තමයි අනිත් කෙනාට සහනයක් ලැබෙන්නේ. කාරුණික බැල්මක්, කාරුණික උකන්දීමක්, කාරුණික සිනහමක් මේ සියල්ල ඇතුලේ කරුණාව තියෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ ගැන ඔබතුමා මතක් කළා. එතෙන්දී අපි කියන්නේ මහා කරුණා කියලා. මේ දෙකේ වෙනස ලොකු වෙනසක් තිබෙනවා. හැබැයි මේ එක වෙනසක් තමයි අපි දකින්නේ මේ මොහොතේ තියෙන ප්‍රශ්නය තමයි ඕනම කෙනෙක් කියේ. දැන් අපිට සුනීත හමු වුණා නම්, සෝපාක හමු වුණා නම්, පටාචාරා තිසාගෝතමී මේ කවුරු හරි හමු වුණා නම් අපිට ඇති වෙන්නේ කම්පණය ඒ මොහොතේ ඒ තැනැත්තා තැනැත්තිය විඳින දුක ගැන පමණයි. ඉතින් අපි බොහොම මහන්සි වෙලා ඒ ප්‍රශ්නෙන් ගොඩ එන්න උදව් කරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ එනා වර්තමානයේ විඳින කම්පණයෙන් අරහා දැක්ක සාංසාරික දුක, මේ සංසාරයේ ප්‍රශ්නයක්, මේ ප්‍රශ්නෙට විතරක් උත්තරයක් දීලා මේ තැනැත්තාට සාංසාරික දුකෙන් ගොඩ එන්න බෑ. ඒ නිසා අන්නේ සාංසාරික දුක පිළිබඳ ඇතිවෙන සංවේදීතාවය හා ඒ දුකින් ගොඩ එන්නට කෙනෙකුට නිවැරදි මඟ පෙන්වීමක් අද්දීමක් කරනවා නම් ඒක මහා කරුණාවේ කාර්යභාරය.
හොඳයි, බොහොමත්ම ස්තුතියි ඒ පැහැදිලි කිරීමට. මම හිතන්නේ අද ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් සරලයි. මම හිතන්නේ හැමෝටම තමන්ගේ අඩුපාඩු, තමන්ගේ දැනුමේ අඩුපාඩු සකසා ගන්න මම හිතන අපේ මොලේ පාදනවට බොහොම පිං සිද්ධ වෙනවා ඔබතුමාට. දැන් අපි අනුකම්පාව සහ සහකම්පනය ගැන මුලදී මම කිසියම් ආකාරයක ප්‍රකාශයක් කරා. අනුකම්පාවේදී අපි මේ පුද්ගලයාත් එක්ක අඬනවා, දුක් වෙනවා. සහකම්පනයේදී ඔහු තේරුම් ගන්න උත්සාහ කරනවා. හැබැයි කරුණාව කියන්නේ ඉතින් බොහෝ දුර යන ගමනක්. ඔබතුමා ඉතාමත් පැහැදිලි කරා මහා කරුණාව ගැන. දැන් ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි දැන් අපි කරුණාවන්තයි, හැබැයි සමහර වෙලාවට අපි කරුණාවන්ත වෙන්න උත්සාහ කරනවා, මේ උත්සාහවන්ත වෙනවා අපේම අය සඳහා. හැබැයි වෙන අය සඳහා අපේ කරුණාව බොහොම අඩුයි. මෙන්න මේක මේක මම හිතන්නේ ඒක ගතිගුණයක්. මේ தත්ත්වය වෙනස් කරගන්න උත්සාහ කරොත් මම හිතන්නේ පුළුවන් වෙයි කියලා හිතනවා. ඔබතුමාට ඒ සඳහා උපදේශයක් දෙන්න පුළුවන්ද? කොහොමද මේ කරුණාව හැමෝම වෙතම පළ කරන්නේ? නැත්තම් හැමෝටම කරුණාවන්ත වෙන්නේ කොහොමද?
ඔව්, ඔබතුමා මේ සාකච්ඡාව ගේන්නේ බොහොම වැදගත් තැනකට, ඒ වගේම ප්‍රායෝගික තැනකට. කරුණාව නැති කෙනෙකු නැහැ. يعني කාගේ හරි දුකක් දැනෙනවා. ඉතින් ලෝකෙ කිසිම කෙනෙක්ගේ දුකක් දැනෙන්නේ නැහැ කියන කෙනෙක් ජීවත් වෙලා නම් ඉන්න අමාරුයි. අඩුම ගානේ බල්ලෙක්ගේ පූසෙක්ගේ හරි දුක දැනෙනවා. මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැති වුණාට කුරුල්ලෙක්ගේ හරි දුක දැනෙනවා. ඉතින් කරුණාව ජීවත් වෙන හැම මිනිස් හදවතකම අංශු මාත්‍රයක හරි කරුණාවක් තිබෙනවා. හැබැයි කරුණාව අටුයි, සීමිතයි තෝරගත්ත පිරිසකට. මේ තෝරගත්ත පිරිස කවුද? තමන්ගේ පිරිස. තමන්ගේ පිරිස කෙරෙහි තමයි, තමන්ගේ පිරිසට ගැටලුවක් වේදනාවක් එනකොට තමයි රිදෙන්නේ. හැබැයි ඒ රාමුවෙන් පිට ඊට වැඩි විශාල පිරිසකට ඊට වඩා උග්‍ර ප්‍රශ්නයක් ආවත් එච්චර දැනෙන්නේ නැහැ. අපි එච්චර ඒකට ක්‍රියා කරන්නේ නැහැ. මේ තමයි පෘථග්ජන හිතක තියෙන කරුණාවේ ස්වභාවය. ඒ කරුණාව ඒ පෘථග්ජන සීමාව ඇතුලේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. පෘථග්ජන කියන්නේ වෙන් කරගත්ත සීමාවක් ඇතුලේ. මම මගේ කියලා වෙන් කරගත්ත සීමාවක් තිබුණානේ. මගේ පවුල, මගේ ආත්ම, මගේ ඥාතීන්, මගේ අසල්වාසීන්. මෙන්න මේ සීමාව ඇතුලේ මට හිතවත්, මට උදව් කරන, මට ආදරය කරන මේ විදියට හදාගත්ත රාමුව ඇතුලේ, ඒ රාමුව ඇතුළට ගත්ත පිරිසට ඇතිවෙන වේදනාවක් තමයි ඒ ගත්ත කෙනාට උග්‍රව දැනෙන්නේ. හැබැයි ඉන් එහාට යන්න යන්න, ඈතට යන්න යන්න අඩුයි දැනෙනවා. ඒ හුඟක් ඈතට යනකොට දැනින්නෙම නෑ වගේ. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා තමයි මේ භාවනාවක් විදිහට ධර්මයේ කියන්නේ. දැන් භාවනා කියන වචනේ තේරුම තමයි වර්ධනය කිරීම, දියුණු කිරීම, සංවර්ධනය කිරීම. එතකොට මේ කරුණාව කියන්නේ දියුණු කරන්නට ඕනේ, වඩන්නට ඕනේ, සංවර්ධනය කරන්නට ඕනේ ආධ්‍යාත්මික ගුණයක්. ඉතින් අපි ඉන්න තැන ඉන්නේ පටන් ගන්න ඕනේ. අපි ඉන්නේ ඔය වගේ තැනක, සීමිත තැනක. සීමිත තැනක ඉන්න අපි ටික ටික මේ සීමාව එහාට ගෙනියන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි එකපාරටම කරුණාව ගැන කතා නොකර දහම මෛත්‍රිය මෙත්තා මුලින් අරගෙන තියෙන්නේ. මෙත්තා විදි කරන්නේ සියලුම සත්‍යයන් සහ තමන් සමානයි කියලා දැකීම. මමයි අනුන් අතර තියෙන වෙනස්කම් අඩු කරලා දැකීම. සියලු සත්‍යෝ කියලා තමනුත් ඒකට ඇතුළත්. ඉතින් ඒ සීමාව අදවතේ වැඩි වෙනකොට එහාට යන්න යන්න විශාල රවුමක් හදාගන්න පුළුවන් වෙනකොට අර කරුණාවත් ඊට සමානව දියුණු වෙනවා. ඊළඟ කාරණේ තමයි මේ ඇත්තටම කරුණාවක් එන්න නම් දුක තේරෙන්න ඕනේ. දුක කියන දේ තේරෙන්න ඕනේ. විඳට මදි. දුක විඳට මදි තේරුම් ගන්න ඕනේ. අපි හැමෝම දුක විඳිනවා. හැබැයි කරුණාව ඇති වෙන්නේ නැහැ. මොකද අපි දුක තේරුම් අරගෙන නැහැ. ඉතින් තමා තුළින් තමයි දුක තේරුම් ගන්න ඕනේ. අනිත් අයගේ දුක් තුළින් අපිට දුක තේරුම් ගන්න බෑ. අපි මොනම හේතුවක් නිසා හරි දුකක් විඳිනකොට ඒ දුක ගැන අවධානය යොමු කරලා ඒ මොනතරම් අපි උදාහරණයක් විතර බඩගින්න කියන්නේ තුර මේ බඩගින්න අපි අපේ බඩගින්න තේරුම් ගත්තොත් තමයි තවත් කෙනෙක් බඩගින්න ඉන්නවා කියන එක අපිට දැනෙන්නේ. අපිට කියන්න පුළුවන් ලෝකෙ මෙච්චර පිරිසක් බඩගින්න ඉන්නවා. හැබැයි ඒක සංඛ්‍යාලේඛනයක් පමණනේ. ඒක අපිට දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්න නම් අපි අපිටුලින් බඩගින්නේ දුක තේරුම් අරගෙන තියෙන්න ඕනේ. අත්දැකලා විතරක් මදි තේරුම් අරගෙන තියෙන්න ඕනේ. එහෙම තේරුම් ගත්තාම මේ කවුරු හරි බඩගිනි කියනකොටම අපිට අපි අත්දැකීමෙන් අවබෝධ කරගත්ත ඒ අවබෝධය මතුවෙලා එනවා. ඉතින් අපි තේරුම් ගත්තේ නැති දුකක් කවුරු හරි කිව්වහම අපිට ඔය දැනගත්තාම අපිට ඒක එච්චර දැනෙන්නේ නැහැ. මේ කරුණාව ඇති වෙන්න අපි දුක අපි තුලින් තේරුම් ගන්න ඕනේ. අපේම අත්දැකීම් තුලින් අපි වටහා ගන්නට ඕනේ දුක කියන ස්වභාවය. දැන් ඔය අපි පංචශීලය ගැන කතා කරනවා හරියට පංචශීල සමාදන් වෙනවා, දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන ශික්ෂාපදේ සමාදන් වෙනවා, සමහරට රකින්නවා. දැන් මේ ශික්ෂාපදේ තියෙනවා දෙවෙනි කොටසක්. දැන් පළවෙනි කොටසනේ අපි ඔය කියන්නේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. දැන් ඒ සාමාන්‍යයෙන් ධහමේ ඔය ශික්ෂාපදයක් එක්ක තියෙනවා මේ දැන් මේ කියන්නේ කරන්න එපා කියන කොටස. කළ යුතු දෙයක් කියනවා. කුමක්ද කළ යුතු දේ? නිහිත දණ්ඩෝ, නිහිත සත්තෝ, ලජ්ජී දයාපන්නෝ, සබ්බපාන භූත ිතානුකම්පී විහෙරති. දැන් මෙන්න මේ කරන්න ඕන ටික. අර නොකරන්න ඕන එක මොකද්ද? පානාතිපාතං පහය පානාතිපාතං පටිවිරතෝ හෝති. කියන්නේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා, ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒ නොකළ යුතු දේ. හැබැයි ඒක විතරක් මදි. මෙතන කළ යුතු ටිකක් තියෙනවා. කුමක්ද? නිහිත දණ්ඩෝ, නිහිත සත්තෝ, දඬු මුගුරු පාවිච්චි කිරීම, අවියායිත පාවිච්චි කිරීම නැහැ. නිහිත දණ්ඩෝ, නිහිත සත්තෝ, ඒවා අත්හැරීම කරන්නට ඕනේ. ලැජ්ජී, ලැජ්ජී මේ ඒවා පාවිච්චි කරන්න වෙනවනම් ඒ ගැන ලැජ්ජාවෙන්ද? ඒක ආඩම්බරයට කාරණයක් විදිහට ගන්න එපා. ලැජ්ජාවෙන්ද? හිංසාව ගැන ලැජ්ජාවෙන්ද? දයාපන්නෝ, දයාවෙන් යුක්ත වෙන්න. සබ්බපාන භූත සියලුම ප්‍රාණීන් සහ හටගත් දේවල් කෙරෙහි ිතානුකම්පීව ජීවත් වෙන්න. ිතානුකම්පී විහෙරති. ඒවා කෙරෙහි හිතවත්ව ජීවත් වෙන්න. ඒතර මෙන්න මේ ටික කළොත් තමයි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදේ සම්පූර්ණ වෙන්නේ. සම්පූර්ණ වෙන්නේ. ඒතර බලන්න මේකේ කොච්චර ලස්සන කොටසක් තිබෙනවාද පුහුණු කරන්නට, භාවනාව පිළිපදිට වඩන්නට. අවියාවිද දඬු මුගුරු තියෙනවා නම් ඒවත් අරින්න. ඒවා පාවිච්චි කරන්න තරමට අපි වේගවත් වෙනවා නම් ඒ ගැන ලැජ්ජ වෙන්න. අහංකාර වෙන්න, ආඩම්බර වෙන්න, පුරසාරම් දුටන්ට නෙවෙයි. ලැජ්ජ වෙන්න. දයාවෙන් යුක්ත වෙන්න. දයාර්ද වෙන්න. දයාපන්නෝ. සබ්බපාන භූතේතං කම්පි විහෙරති. සියලුම ප්‍රාණීන් සහ හටගත් දේවල් වලට හිතවත්ව ඒ වාට යම් කිසි ප්‍රශ්නයක් වෙනකොට ඒ දැනෙන විදිහට විහෙරති ජීවත් වෙන්න. දැන් මෙහෙම තමයි අරුණාව ඇති කරගන්නත් පුළුවන් දියුණු කරගන්නත් පුළුවන්.
හොඳයි ඔබතුමාගේ පැහැදිලි කිරීම අතරතුර ඔබතුමා තවත් එක් පදයක් මතක් කරා මෛත්‍රිය. දැන් අපි මෛත්‍රිය කියන එක කුඩා කාලේ මෛත්‍රිය කියන වචනය කුඩා කාලේ ඉඳන් අහලා තියෙනවා. සියලු සත්ත්වෝ නිදුක් වෙත්තා සුවපත් වෙත්තා ආකාරයේ මෛත්‍රිය වඩන්න කියලා. මට හිතෙනවා ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම අතරතුර ඒ මෛත්‍රිය කියන දෙයට ඊට වැඩි බොහොම ගැඹුරු තේරුමක් ඇති යන්න. මම හරිම සතුටුයි ඔබතුමා නැවතත් පැහැදිලි කරනවා නම් මොකද්ද මේ මෛත්‍රිය? මොකද්ද මේ මෛත්‍රිය කියන එකෙන් අදහස් කරන්නේ? මොනවාද මෛත්‍රිය සහගත පුද්ගලයෙක් තුළ තියෙන්න ඕනේ ගතිගුණ?
දැන් පාලියෙන් මෙත්තා කියන වචනේ අපි සිංහලෙන් කියන්නේ මෛත්‍රී කියලා. මේ මෛත්‍රී කියන වචන සංස්කෘතනේ සිංහලට මෙත් කියලා තමයි කියන්නේ. හැබැයි මෙත් කිව්වට එහෙම ලොකු අර්ථයක් දැනෙන්නේ නැහැ. ඉතින් මේ වචනෙට ලෝකේ මා දන්නා කිසිම භාෂාවක ඊට වචනයක් නැහැ, සමාන වචනයක්. මෙත්තා කියන්නේ සිංහලෙනුත් නෑ, දැන් මේ හැටියට ඉංග්‍රීසි භාෂාවෙනුත් නෑ, වෙනත් භාෂා දන්නාත් එක්ක කතා කරනකොට වචන 3-4ක් එකතු කරලා වාක්‍යයක් හදලා තමයි මෙත්තා කියන එක වචනයක් ගන්නෙ. ඉතින් මේ දැන් මෙතනදී මෛත්‍රිය කියන්නේ කුමක්ද කියන එකට උදාහරණයක් විදියට අපි ওই ජයමංගල ගාථා කියනවනේ හැම අවස්ථාවකම මේ ඉතාම අලුත් දෙයක් පටන් ගන්නකොට, විවාහ වෙනකොට, උත්සවයක් පටන් ගන්නකොට, ගෙයක් විවෘත කරනකොට ජයමංගල ගාථා කියනවනේ. මෙතන මේ ජයමංගල කියන්නේ දිනීම පිළිබඳ, හොඳට දිනීම, නරකිනුත් දිනන්න පුළුවන්, එහෙම නෙමෙයි, හොඳට දිනීම පිළිබඳ ජයමංගල කියන්නේ ඇයි? එතකොට බුදුරජාණන් වහන්සේ දිනුවේ කොහොමද කියන කාරණේ තමයි මෙතන දිගටම කියන්නේ. ජයමංගල ගාථා ඔය 7-8ම කියන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ ජයගත්තේ. ඉතින් එක ගාථාවක් කියන මෙත්තංගු සේක විධිනා ජිතවා මුනින්දෝ. මුනීන්ද්‍රයන් වහන්සේ මෛත්‍රියෙන් තමයි දෙන්නේ. ඉතින් උන්වහන්සේට දේශකලා බොහෝ දෙනෙක්. හැබැයි උන්වහන්සේ දිනුවේ ඒ දේශකරණ ඇයට දේශ කරලා නොවේ, මෛත්‍රී කරලා. නාලාගිරි දිනුවේ මෛත්‍රී කරලා. වෛරය කියන්නේම පරාජය. දැන් මේ තමයි දහම තේරුම් ගන්න පුළුවන් සරලම ක්‍රමය. වෛරය කියන්නේ පරාජය. වෛරයෙන් දිනපු කෙනෙක් නෑ. තමයි වෛරයෙන් රටක් දිනා ගන්න පුළුවන්. තව රටවලු දිනා ගන්න පුළුවන් වෛර කරලා. වෛරයෙන් යුද්ධයක් කරලා නඩු වලින් දිනන්නටත් පුළුවන්, වාද වලින් දිනන්නටත් පුළුවන්. හැබැයි තමා තුළින් පරදින වෛරයට අපි පරදිනවා. වෛරය තමයි අන්තිමට දිනලා තියෙන්නේ. අර ඔබතුමා පටන් ගන්නකොට රෝග ලැයිස්තුවක් කිව්වනේ. හෘදය ආබාධ හැදෙන්න පුළුවන්, සීනි වැඩි වෙන්න පුළුවන්, පිළිකා වැඩි වෙන්න පුළුවන්. ඉතින් වෛරයෙන් වෙන්නේ ඒවා තමයි. එතකොට අපි පරදිනවා. ඉන්නලනේ පෙරදිලා. මෙන්න මේ කාරණේ තේරුම් ගන්න ඕනේ. වෛරයක් හිතේ ඇති වෙන විටම මේ ප්‍රශ්නේ අපි අපෙන් අහන්න ඕනේ. අපි මේ වෛරයට පරදිනවද, දිනනවද? පරදිනවද, දිනනවද? ඒතර වෛරයට වෛර කරලා දිනන්න බෑ. වෛරයත් එක්ක වෛර වෙලා අනේ මට තරහව කියලා තරහ අරගෙන තමන් එක්ක තරහ නැති කරන්න බෑ. තරහ ආපු තමන් කෙරෙහිත් අන්න මෛත්‍රියක් ඇති කරගන්න ඉෂ්ටවත්කම ආදරයක් ඇති වෙන්න ඕනේ. එතකොට ඒ ආදරේ ඒ හිතවත්කම සීමාවකින් තොරව බෙදීමකින් තොරව මානසං භාවයේ අපරිමාණං ප්‍රමාණයකින් තොරව ඇති වෙනවා නම් ඒ තමයි මෛත්‍රිය කියන්නේ. මෛත්‍රී කියන තැන කවුද කොතනද කියන එක වැදගත් නෑ. අපි ඒ වහනවා නම් කාට හරි ප්‍රශ්නයක් කියපුවම කවුද මොන ගමේද මොන ආගමේද මොන ජාතියේද උඩ රටද පහත රටද මොන ඉස්කෝලේද මොන පක්ෂද, එතකොට මේ මෛත්‍රියෙන් නෙමෙයි අහන්නේ. දැන් මේ මට සම්බන්ධද කියලා දැනගන්න. ඒව නෙමෙයි මෛත්‍රිය ඒ ප්‍රශ්න කවදාවත් අහන්නේ. මෛත්‍රිය බලන්නේ ඒ හිතවත්කම, ඒ ස්නේහය, ඒ සීමාවකින් තොර බලාපොරොත්තුවකින් තොර පෙරලා අපේක්ෂාවකින් තොර දක්වන ආදරය මෛත්‍රිය කියන්නේ. මෙයත් භාවනාවක් වැඩි යුතු, ප්‍රගුණ කළ යුතු, දියුණු කරගත යුතු.
බොහොමත්ම පින් සිද්ධ වෙනවා මේ මෛත්‍රිය. මේ යන්නේ මෛත්‍රිය කියන මේ ගුණය වර්ධනය කර ගැනීම භාවනාවක් ප්‍රගුණ කරගත යුතු වැඩි යුතු හැකියාවක්. හොඳයි, අද වෙනදා වගේම අපි පළවෙනි පැය නිමා කරා. දැන් මම කැමති සියලු දෙනාගෙම ඔබට කිසියම් ආකාරයක ගැටලුවක් පැනයක් තියෙනවා නම් ඉදිරි පැය භාගය තුළ අපේ ගුරුතුමාගෙන් අසා දැනගන්න, එහෙම නැත්නම් සැකහැරගන්න මේ අද කතා කරපු මාතෘකා පිළිබඳ මේ වැඩසටහන සඳහා අපිට අනුග්‍රහය දක්වන්නේ නිල්ලඹ දේශනා ප්‍රකාශක මණ්ඩලයේ ඒ ක්‍රියාකාරී කම්පියෙන්නේ සියලුම සමාජිකයන්. ඔවුන්ට බොහොම මාගේ හෘදයාංගම ස්තුතිය සහ පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන අතර මා දැන් බලාපොරොත්තු වෙනා ඉදිරි පැය භාගය තුළ ඔබ සැමගෙන්ම සහභාගී වෙන්නන්ගෙන් ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කිරීමට හෝ නැත්නම් chat box එක හරහා අපේ ගුරුතුමා වෙත යොමු කරන්නට. ආරම්භයක් ලෙස මා මේ වැඩසටහන සඳහා සූදානම් වෙන අතරේ එක් භාවනා යෝගියෙක් ප්‍රශ්නයක් යොමු කළා තිබ්බා. මේ ප්‍රශ්නෙන් මම ආරම්භ කරන්නම් මේ සාකච්ඡාව. භාවනා යෝගියෙකු ගේ යුතුකම කම්පනයත් එක්ක ඒ කම්පනයට හේතුව හඳුනාගෙන හේතුව නැති කරන්න ක්‍රියා කිරීම නොවේද? මේක තමයි මේ යොමු කළ තියෙන ප්‍රශ්නේ. භාවනා යෝගියෙකු යුතුකම වන්නේ සිතක ඇතිවන කම්පනයන් දැක ඒ කම්පනයට හේතුව හඳුනාගෙන හේතුව නැති කරන්න ක්‍රියා කිරීම නොවේද?
ඔව්, එතනදී මේ ඒ කම්පණය තිබුණේ කාගේ හිතේද කියන එක මත තමයි පිළිතුර එන්නේ. දැන් තමන්ගේ හිතේ ඇති වුණු කම්පණයක් නම් ඔව්, තමන්ගේ හිතේ ඇති වුණු කම්පණයක් නම් කම්පණයක් ඇති වුණු බව දැනගෙන කම්පණයේ ස්වභාවය දැක කම්පණය ඇති වෙන හේතුත් හොයාගෙන ඉතින් මේ ටික කරනකොට කම්පණය නිකම්ම නැති වෙනවා. මුතු වෙන්න ඇති කරන්න අවශ්‍ය නැහැ. සමහරට කම්පනයක් ඇති වුණා කියලා දැනගන්න විතරමත් කම්පණය අඩු වෙනවා. ඊළඟට කම්පණයේ ස්වභාවය මොකද, මේ කම්පණයට මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න විතර කම්පණය අඩු වෙන නැති වෙන බව පේනවා. වගේම කම්පණය පවතින්නේ මොන සාධක උඩද කියලා ආහාර බලනකොට කම්පණය එදගෙන වැටෙනවා. ඉතින් මේ මොනවා නොකලත් කම්පණය දිගටම තියෙන්නේ, ඒත් නැති වෙලා යනවා. භාවනා කළත් නැතත් කම්පනයක් දිගටම තියෙන්නේ සාමාන්‍යයෙන් නැති වෙලා යනවා. ඉතින් ඒ කාරණේත් භාවනාවෙන් අපි උත්සාහ කරන්න ඕනේ ඒ ටික තමයි. හැබැයි එහාට ගිහිල්ලා මේ තමන්ගේ හිතේ ඇති වෙන කම්පනයක් ඇති නම් මේ කම්පනය විසඳගත්තත් ආයෙත් කම්පනයටපත් වෙන්න පුළුවන්. මේක ඉවරයක් නෑ. ඉතින් ඒ නිසා මේ හැම ලොකු කුඩා කම්පනයක් කරාම සංසාරයේ දකින්න පුළුවන් නම් සංසාරයේ තියෙන වියකරු බව දකින්න පුළුවන් නම් සංවේගයක් ඇති වෙනවා. ඉතින් භවනානි යෝගියෙක්ගේ ඉලක්කය වෙන්න ඕනේ මේ සංවේගය ඇති කර ගැනීම කම්පන හරහා කම්පණයේ විනිවිද දැක එතෙන්ට තමයි එන්නට ඕනේ. එතන තව කෙනෙක්ගේ කම්පනයක් නම් ඒ කම්පනයත් අපිට උදව් කරගන්න පුළුවන් සංසාරේ තේරුම් ගන්න සංසාරේ ඉවත් වෙන්න අපිට. හැබැයි ඒ වගේම ඒ කම්පනයේ ලක් වූ තැනට කළ යුතු දෙයක් කරන්නත් උත්සාහ කරනවා නම් හොඳයි. භාවනා නියෝගියෙක් විදියට අපිට අපි කියනවා නම් මේ මම භාවනා කරන්නේ මං හේතු හොයන කෙනෙක්. ඉතින් මට ඵලයේ වැදගත් නෑ. හේතුව නැති කරොත් ඵලය නැති වෙයි කියලා එහෙම මේ න්‍යායක් ඉදිරිපත් කළා අපි ඇඟ පෙර ගැනීම මානක් හිතන්නේ මේ බෞද්ධයෙක් විදියට නැත්තම් භාවනා කරන කෙනෙක් විදියට කළ යුතු දෙයක් කියලා. ඔබතුමා අවසර දෙනවා නම් මම මේ කතාවක් කියන්න කැමතියි. මේ සිදුවීමකට වැඩිය කතාවක්. නමුත් මේ ප්‍රශ්නෙට උත්තරය මම හිතන්නේ මේ කතාවේ ඇති කිය.
එහෙමයි.
මේ කතාව තමයි චීනයේ පැවතිලා තිබෙනවා සර්ව ආගමික සම්මේලනය. මේ කතාවක්. ඒ නිසා මේ කතාවක් විදියට අහන්නේ ඊට වැඩි කතාව එහාට යන්න එපා. සර්ව ආගමික සම්මේලනයක්. මේ සම්මේලනයේට හැම ප්‍රසිද්ධ ආගමකින්ම වගේ නියෝජිතයන් සහභාගී වෙලා. මේක දවස් ගානක් තිබෙන නේවාසික සම්මන්ත්‍රණයක්. ඉතින් බහුවදා උදේ මේ සම්මන්ත්‍රණයට සම්බන්ධුණු බෞද්ධ නියෝජිතයන් බුදුදහම වෙනුවෙන් ගිය නියෝජිතයා උදේ ඉඳන් නැගිටලා මූණ හොදගන්න ළිඳට ගියා. මේ ගමක තිබුණේ ළිඳට ගිහිල්ලා ඉතින් පණිට්ටුව ළිඳට දාන්න බලනකොට ළිඳ ඇතුළේ ඉඳලා කවුද කෑ ගහනවා. අනේ මම ළිඳට වැටුණා ඊයේ රෑ. නිස්සල වැටුණා. මං එළි වෙනකල් ළිඳේ හිටියේ. මාව ගොඩ ගන්න. අනේ ගොඩ ගන්නට මේ මං මාව ගොඩ ගත්තොත් මම අද ඉඳලා බෞද්ධයෙක් වෙනවා කියලා මෙයා විලාප දෙනවා, ප්‍රතිඥා දෙනවා. ඉතින් මේක දිහා බලන් හිටිය මේ බෞද්ධ නියෝජිත තුමා එක දිහා බලලා කිව්වා මේ අපේ දහමට අනුව නම් කවුරුවත් කාටවත් ගොඩ ගන්න බෑ. තමන්ම තමයි ගොඩ එන්න ඕනේ. ඒකට පාලි පාඨක කිව්වා මේ අත්තායි අත්තනෝ නාතු. තමන්ට මේ වෙන පිහිටක් නෑ. තමන්ම තමයි පිහිට කියලා. එහෙම කියලා මේ මුණ හොදගෙන ආවා. ඒ මනුස්සයා ළිඳේ. ඊට පස්සේ මෙතෙන්ට ගියා මේ චීනයේ ඔය පිළිගත්ත දර්ශනයෙන් කොන්ෆියුසස්. ඒ දර්ශනය පිළිගත්ත කෙනෙක් ගියා. ඊට පස්සේ මුණ හොදගන්න. යනකොට ඒ තරමනුස්සයා දැන් තවත් කෑ ගහනවා. මට ඉන්න බෑ. වෙවුල්ලා මැරෙනවා. මං ළිඳ ඇතුලේ ඉන්නේ. මේ ඉස්සරලාව බෞද්ධ නියෝජිතේ මේ දුක කිව්වහම කිව්වා මේ කාටවත් කාවත් ගලව ගන්න බෑ. තමන්ම ගැලවෙන්න ඕනි කියලා. ගැලවුම් කාර්යයක් නෑ කියලා. අනේ මාව බේරගන්න. බේරගත්තොත් මම අද ඉඳලා ඔබේ දර්ශනය පිළිගන්නවා. දැන් මේ කොන්ෆියුසස් දර්ශනය තමයි මේ ප්‍රශ්නවලට විසඳුම මේ සමාජය වෙනස් කිරීම කියන එක. ඒ කියන්නේ ඕනෑම ප්‍රශ්නයක් ඇති වෙන්නේ සමාජ ක්‍රමයේ වරදේ. මේ සමාජයට තමයි විසඳුම දෙන්නේ. ඉතින් මේ නියෝජිතතුමා කියනවා අපේ දර්ශනය අනුව මේකට සමාජ විසඳුමක් ඕනේ. දැන් මේ මෙහෙම ඔබ ළිඳේ වැටුනේ මේකට වටේට බැම්මක් නැති නිසා. වටේට ලින් ගැට්ටක් තිබ්බනම් වැටෙන්නේ නැහැ. ඒ නිසා මම අදම ගිහිල්ලා නියෝගයක් නිකුත් කරන සියලුම ලින් වලට දැම්මක් බැඳිය යුතුයි කියලා මෙතුමත් මුණ හොදගෙන කියනවා. ඊට පස්සේ දැන් මේ කතාවක්නේ. ඉතින් කතාවක් ඉදිරිය ගන්න ඊට පස්සේ ආවා ක්‍රිස්තියානි පූජකවරේ ඇවිල්ලා මුණ හොදගන්න යනකොට මේ මිනිස්සයා විලාපි කියන්න පටන් ගන්න කලින්ම ලනුව දාලා ගොඩ ගත්තා. මොනවද කියන්න දුන්නේත් නැහැ ඊට කලින්ම ගොඩ ගත්තා. ඉතින් ගොඩ ගත්ත ගාම මේ නිදේ හිටිය රෑලි වෙන කලින් දේ හිටිය මිනිස්සයා වෙවුල මේ පාදලිතුමාට වැඳලා කියනවා බලන්න ඔබතුමාගේ විතරනේ කරුණාවක් මෛත්‍රියක් තිබුණේ. අර බෞද්ධ නියෝජිතතුමා ඇවිල්ලා මට බණක් කියලා ගියා. තමන්ට පිට තමන්මයි තමන්ම තමන් ගැලවෙන්න ඕනේ කියලා අර අනිත් කන්ෆියුසියස් නියෝජිතුමා එල්ලපු අඟුළු චීරෙම තියෙන ලින් වලට බැම්මක් බඳින්න ඕනේ. දැන් ඔබතුමා ඒ කිසි කතාවක් නැහැ මාව ඇදලා ගත්තා. ඔබතුමා තමයි සැබෑම කරුණාව තියෙන කෙනා. එතකොට මෙතුමා කියනවා හදිසි වෙන්න එපා. අපේ අරමුණ තමයි ස්වර්ගයට යෑම. ස්වර්ගයට යෑම තමයි අරමුණ. ඉතින් ස්වර්ගයට යන්න නම් අනිත්‍යයට සේවය කරන්න ඕනේ. අනිත්‍යයට සේවය කරන්න ඕනේ ස්වර්ගයට යන්න. සේවය කරන්න නම් අනිත්‍යය ලිං වල වැටිලා ඉන්න ඕනේ. දැන් හැමෝම ගොඩ හිටියොත් අපිට කාටවත් සේවයක් කරන්න බෑනේ. සේවය කරන්න බැරි වුණොත් අපිට දිව්‍ය ලෝකයන්ට බෑ. ඉතින් ඔබ වගේ අය ලිං වල හිටිය තරමට තමයි අපිට ස්වර්ගයට යන්න පුළුවන්. හැබැයි මං විතරක් ස්වර්ගයට ගිහිල්ලා මදි. තව මගේ අනිත් පූජකවරුන්ටත් යන්න ඕනි කියලා ආපවරයව ලින්දට තල්ලු කරා. දැන් තව කෙනෙකුට ස්වර්ගයට යන්න පුළුවන්. දැන් මේක තමයි කතාව. දැන් මම කතාව කියන්න හේතුව අර ප්‍රශ්නේ අර භවනානි යෝගීකේ කාර්යය ගැන ඇහුවනේ. ඉතින් ඒ කාර්යයේ එකක් තමයි ඔය තමන්ගේ හිතේ ඇති වෙන කම්පණය අඳුනගෙන හේතු දැකලා ඒ කම්පණයේ පමණක් නෙවෙයි සියලුම කම්පන වලින් නිදහස් වීම. ඒ තමයි භවනානි යෝගීකේ ඒ කායන ඉලක්කයේ විය යුත්තේ. හැබැයි එහෙම කියලා මේ අපි ඉන්නේ සමාජයක. අපි සමාජයට ණයයි. භාවනා කළත් නැතත් අපි සමාජයෙන් බොහෝ දේ අරන් තියෙනවා. ඒ ගත්ත දේවල් වලට අපි දීලා තියෙන්නේ බොහොම ටිකයි. ආපහු ලෝකෙට දීලා තියෙන්නේ. දැන් අපි ණයයි. මේ ණය පුළුවන් මට්ටමට අපි ගෙවන්න ඕනේ. ඒ ගෙවන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ ඒ වෙලාවේ තමන්ගෙන් වෙන්න තියෙන යුතුකම ආට හරි ඉක්පිරින්. ඒක කවුරුන කවුරුද වෙන්න පුළුවන්. තෝරගත්ත පිරිසක්ම වෙන්න ඕනේ. ඉතින් මේ අර සංවේගය ඇති කරගෙන සංසාරේ මේක තමයි සංසාරය කියලා කම්බුලේ යට තියලා එතනින් නවතින්න නෙවෙයි. භාවනා කරන කෙනෙක් ගෙදරක ඉන්නවා කියන එක ඒ ගෙදරට ශක්තියක් වෙන්න ඕන. ගමක ඉන්නවා කියන එක ඒ ගමට හයියක් වෙන්න ඕන. එහෙම කෙනෙක් ආයතනයක ඉන්නවා නම් ඒ ආයතනයට ආලෝකයක් වෙන්න ඕන. ඒ කියන්නේ අනේ අපිට ප්‍රශ්නයක් වුණොත් කියන්න කෙනෙක්, අහන්න කෙනෙක්, ඒ කියන්නේ මධ්‍යස්ථව උපදේශයක් දෙන්න පුළුවන් කෙනෙක්, අත දෙන්න පුළුවන් කෙනෙක් නේද කියන හැඟීම අනිත්‍යයට දැනෙන්න ඕනේ භවනා කරන කෙනෙක්ගෙන්. එහෙම නැත්නම් එතන මොකක් හරි අඩුවක් තියෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමාගේ කතා සාගරය නම් හරිම අපූරුයි. කොතරම් කතා සාගරයක් ඔබතුමාගාව තියෙනවද හරිම ප්‍රයෝජනවත්. හොඳයි, මේ මොහොතේම අපිට මේ අද මාතෘකාවට ඉතාමත්ම සම්බන්ධ ප්‍රශ්නයක් ලැබෙනවා. එතුමියගේ මම හිතන්නේ පෞද්ගලික අත්දැකීමක් අපෙත් එක බෙදා ගන්නවා. පසුගිය සතියේ එතුමියට හෘදයාබාධයක් වැළඳුණා. දැන් කොහොමද මේ සඳහා මම දන්නවා හෘදයාබාධයක් වැළඳුනාම වෛද්‍ය උපදෙස් දෙනවා නිසි ප්‍රතිකාර වේලාවට ගන්න, කෑම ගැන ගොඩක් උනන්දු වන්න, ආහාර ගැන, සහ හෘදයාබාධයේ වැළඳී ටික කාලයක් ගියාට පස්සේ සාමාන්‍ය පරිදි ව්‍යායාම කරන්න, මානසික පීඩනයෙන් තොරව ඉන්න උත්සාහ කරන්න. එන්නේ මේවා තමයි සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ උපදෙස්. මම හිතන්නේ මේ ආන්න එක නෙවෙයි. බොහොම ස්තුතිවන්ත වෙනවා. දැන් මම කළ යුත්තේ කොහොමද කියන ප්‍රශ්නයක් ඔබතුමාට යොමු කරනවා. මම කියන වෛද්‍ය විද්‍යානුකූල උපදේශයක් නෙවෙයි ඔබතුමාගේ බලාපොරොත්තු වෙන්නේ. මෙවැනි අසනීපයක් බලාපොරොත්තු නොවන අවස්ථාවක සිද්ධ වුණාම කොහොමද ඒකට මුහුණ දෙන්න හිත හදාගන්නේ, කොහොමද ඒකට මුහුණ දෙන්න?
ඔව්, මම හිතන්නේ කවුරුවත් සතුටු වෙන ලෙඩක් නෙවෙයිනේ හෘදයාබාධයක් කියන දේ. ඉතින් මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි හැමෝම වගේ බයෙන් ඉන්න ලෙඩවලින්කක් තමයි හෘදයාබාධයක් ඇටැක් එකක්. ඉතින් දැන් මේ මෙතුමිය වුණත් එහෙම වෙයි කියලා හිතන් හිටිය බවක් පේන්නේ නැහැ. බලාපොරොත්තු වෙන බවක් දැනෙන්නේ නැහැ. හැබැයි අපි හිතන් හිටියත් නැතත් බලාපොරොත්තු වුණත් නැතත් පරිස්සම් වුණා කියලා 100%ක්ම කිසිම ලෙඩකින් බේරෙන්නත් බෑ. ඉතින් ඔය බොහෝ ලෙඩ ගැන අපි හිතනවා මෙහෙම හිටියොත් තමයි හැදෙන්නේ කියලා. හැබැයි එහෙම ඉන්නේ නැති අයටත් ලෙඩ හැදෙනවා. මේ ඉතින් මෙතනින් අපි තේරුම් ගන්න තියෙන කාරණේ තමයි මේ ශරීරය ගැන අපි 100%ක් දන්නේ නැහැ කියන එක. ශරීරය ගැන හරියටම 100%ක් දන්නේ නැහැ. අපි දන්න ටිකක් තියෙනවා. ඒ දැනුමින් අපිට ශරීරයේ යම්තාක් දුරකට ප්‍රවේශම් කරගන්නත් පුළුවන්. නමුත් මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සහ ශරීරයට වෙන දේවල් ඇයි එහෙම වෙන්නේ කියන කාරණේ ගැන 100%ක දැනීමක් කාටවත් නැහැ, ලබා ගන්නත් බැහැ. ශරීරය කියන්නේ එක්තරා විදිහක ප්‍රහේලිකාවක්. හිත කියන්නේ ප්‍රහේලිකාවක්, තේරුම් ගන්න ලේසි නෑ. ඉතින් මේ මෙහෙම ප්‍රහේලිකා දෙකක් එක්ක තමයි ජීවිතය ගත කරන්න ඒ අනිත්‍යගේ ජීවිතත් අපිට ප්‍රේලිකාවක්. කාවත් හරියට තේරුම් ගන්න බෑනේ. ජීවිත කාලෙම එකට හිටියත්. දැන් මෙතනින් පේනවා මේ තමන්වත් තමන්ට හරියට තේරුම් ගන්න බෑ. මේක තමයි සබාධහමේ හැටි. හැම විටම සබාධහම අපව තබා තිබෙන්නේ ප්‍රේලිකාවක. ඉතින් මේ පටලැවිල්ල ප්‍රේලිකාවක් එක්ක අපි ගැටුම් හදා ගන්නවානේ. හොඳම දේ තමයි ඔබතුමිය මේක පිළිගන්න. මේ ශරීරය පිළිගන්න. ඊළට මුළු ශරීරයේම රෝගාබාධ වුණේ නැති බව දන්නවා. මේක එක තැනක ඇති වෙච්ච රෝගයක්. හැබැයි නිරෝගී ස්වභාවයට වැඩි ඒ ගැන ශරීරයට කෘතඥ වෙන්න. මුළු ශරීරයේම ලෙඩ වෙලා නැහැ. ඊළඟට මේ ශරීරය කියන්නේ මගේ මිත්‍රෙක් කියපු විදිහට මේ කරඬුවක් වගේ දෙයක්. ශරීරය කියන්නේ හරියට කරඬුවක් වගේ. ඉතින් පූජනීය දෙයක් ශරීරය කියන්නේ. ඒ හැඟීම ශරීරයේ කෙරේ ඇති කරගන්න. මේක දැන් වාදයක්, දැන් හෘදයා වාදයක් හැදිලා හට ඇටයක් ඇවිල්ලා. එහෙම නෙමේ ශරීරයේ දිහා එහෙම අපහාසයෙන් වදයක් විදිහට බලන්නේ නැතුව ශරීරයේ දිහා බලන්න පූජනීය දෙයක් විදිහට. ඇත්තටම ශරීරය පූජනීයයි. ඒ පරිහරණය කරන්න පූජනීය දෙයක් පරිහරණය කරනවා වගේ පරිස්සමෙන් ගෞරවයෙන් මේ ශරීරය ඇතුළේ තියෙනවා සමස්ත සංසාරයේ පිළිබඳවම පණිවිඩය. සංසාරයේ අපි වැටෙන්නේ කොහොමද සහ ගොඩ එන්නේ කොහොමද කියන මේ දොරටු දෙකම තියෙන්නේ ශරීරය ඇතුළේ. ඒ නිසයි දහමේ කියන්නේ චතුරාර්ය සත්‍යයේම තියෙන්නේ මේ පඹයක් පමණ වූ මනසක් සහ සංඥා සහිත ශරීරය කියලා. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් මේ ශරීරයම උදව් කරගන්න පුළුවනේ. ඒ හැඟීමෙන්, ඒ ගෞරවනීය පූජනීය හැඟීමෙන් ශරීරය පරිහරණය කරන්නට. ඒ කිරීම තුළින් කිසියම් දුරකට ඒ රෝගයෙන් නිදහස් වෙන්නත්, පාලනය කරගන්නත් අවස්ථාවක් ලැබේ. ඊටත් වඩා ඔබතුමිය භාවනා කරන කෙනෙකු විදිහට ඒ අරමුණ ඉෂ්ට කරගන්නත් මේ තියෙන ශරීරයේම පහසුවෙන් උදව් කරගන්නත් පුළුවන් වෙයි.
හොඳයි, බොහොම පිං සිද්ධ වෙනවා ඒ පැහැදිලි කිරීමට. ශරීරයේ කරඬුව ලෙස දකින්න, ශරීරයේ ආබාධයට ලක් වන ස්ථානය කෙසේ වෙතත් අනිත් ස්ථාන බොහොම හොඳට තියෙනවා යනුවෙන් ඒ ගැන බොහොම ධනවාදී ලෙස සිතන්න, තවත් දුරටත් මේ පරිසම් කරගන්න සහ ධර්මානුකූලව භාවනාව තුළින් ජීවිතය දකින්න උත්සාහ කරන්න. බොහොම පැහැදිලි කිරීමක් ඔබතුමා ඉදිරිපත් කරා. ඒ අතර තවත් ප්‍රශ්නයක් තියෙනවා. දරුවෙක් අඬන විට මව අඬන්නේ නැහැ. නමුත් හේතුව සොයාගෙන දරුවාට දුකෙන් මිදෙන්න උත්සාහ කරනවා. එහිදී සහකම්පනයක් නොවන බවත්, මෛත්‍රිය හා කරුණාව පෙරදරි වන බවත් අපට පේනවා. දරුවේ කඩන විට මව අඬන්නේ නැහැ. නමුත් හේතුව සොයාගෙන දරුවාව දුකෙන් මිදෙන්න උත්සාහ කරනවා. එහිදී සහකම්පනයක් නොවන බවත්, මෛත්‍රිය හා කරුණාව පෙරදරි වන බවත් අපට පේනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. මේ තවත් එක සහෘදයෙක්ගේ ප්‍රශ්නයක්.
මේ දැන් ඔය සහකම්පණය වෛද්‍යතුමා පැහැදිලි කළේ ඒ අනිත් තව කෙනෙක්ගේ කම්පණයට ඇඳුම් කන්දෙන්ට පුළුවන් හැකියාව වගේ ඒ කම්පණය තේරුම් ගන්නට ඒ කම්පණියෙන් ඉතනත්තා පත් වෙලා තියෙන පීඩනය තේරුම් ගන්නට පුළුවන් හැකියාව වගේ. ඉතින් අම්මා කෙනෙකුට ඒ හැඟීම තියෙනවා. ඒ දරුවේ කඩනකොට අම්මා දන්නවා අම්මට දැනෙනවා වෙන කාටවත් වැඩිය මේ ඒ දරුවගේ කම්පණේ. ඒක කම්පණේ කියවට කමන්නේ අපේ අනුකම්පණයට වඩා ආගිය අම්මත් අඬන්නේ නැහැ නේ දරුවෙක් ඇඬුවා කියලා. ඒක ඇත්ත. අම්මා බලනවා එයි මේ අඬන්නේ. අම්මට අපේ දැනෙනවා දැන් නිසායි කරුණාව නිසා අතුරේ නිසා තමයි කිරියරෙන්නේ. එතකොට මේ නිදි මත නිසා එහෙමනම් නිදි කර. මේ බඩගින්න නිසා එහෙමනම් කන්ට දෙනවා. මේ රස්නේ නිසා එහෙමනම් ඉතින් විදුලි පංකාවක් ක්‍රියාත්මක කරනවා ජනේලයක් දිනනවා පවන් ගහනවා ඇඳුම් ගලවනවා මොනවා හරි. හීතල නිසා කොරෝනෝ. ඉතින් මේක තමයි අපි කලින් කියන්න හැදුවේ මේ ප්‍රායෝගික පැත්තක් තිබෙනවා. මෛත්‍රී කරුණා දෙකේම කලීතු දෙයක් තියෙනවා. ඒක සිටිවිල්ලකින් පමණක් නෙමෙයි ආයෝගික ක්‍රියාමාර්ගයක් සමහර විට බැල්මක් සිනහමක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රශ්නයක් අහනවා කෙනෙක් ඉන්නකොට අපි ගිහිල්ලා ඇයි කියලා අහනවා ඇයි කියලා අහන එකම ලොකු දෙයක් බොහෝ විට සමහර කෙනෙකුට චිත්තනක් රිදෙන්න පුළුවන් ඒ නිසා අපි සංවේදී වෙන්න ඕනේ අහන්න කලිනුත් ඒකම කලීතියමක් තියෙනවා නම් කරන එක හා ඉන්නවට වැඩිය කරන්ට දෙයක් තියෙනවා නම් කරන එක තමයි බාක් වටින්නේ මේ කරුණාව පිළිබඳ. දැන් මේ කරුණාව අපේ තේරවාදී සම්ප්‍රදායේ ලොකුවට මෛත්‍රිය වගේ කතා කරන්නේ නැහැ. ඒක ඇත්ත. මෛත්‍රියට තමයි ලොකු තැනක් තේරවාදී සම්ප්‍රදායේ තියෙන්නේ කරුණාවට වඩා. හැබැයි කරුණාව ගැන විසුද්ධි මාර්ගයේම විස්තර කරනවා. කරුණා භාවනාව කරන්න කැමති කෙනෙක් කුට හොඳම තැන තමයි රෝහල කියලා විසුද්ධි මාර්ගයේ කියනවා. රෝහලක් ළඟට ගිහින් ඉන්න එතන මිනිස්සු විඳින දුක, කෑ ගහන විලාප දෙන හැටි, මැරෙන හැටි මේවා බලන් ඉන්නකොට ඔන්න කරුණාව ඇති වෙන්න පුළුවන්. මේ කරුණාව ගැන හුඟක් කතා කරන්නේ මහායාන තේරවාදී බුද්ධාමයට වඩා. එහි බා කෙලවරකටම ගිහිල්ලා ওই බෝධිසත්ව සංකල්පය ඇවිල්ලා තියෙන ඒ නිසා. බෝධිසත්ව කියන්නේ සියලුම සත්වයන් සංසාරයෙන් එතර කරවන්න. එතර කරන තුරු තමන් බුද්ධත්වයට පත් වෙන්නේ නැහැ. තමන් අරහත්ත්වයට පත් වෙන්නේ නැහැ. තමන් සංසාරයෙන් අයින් වෙන්නේ නැහැ කියන ප්‍රතිඥාව ගත්ත කෙනෙක්. ඒ ප්‍රතිඥාව දුන්නු කෙනෙක්. ඒකට ඒ නිසා තමයි මහායාන කෝණයෙන් බැලලා අපිට කියන්නේ මේක හීනයාන කියේ. හීනයාන කියන්නේ මේක පටුයි. ආත්මార్థකාමී කියලා. මේක තමන් විතරක් රහත් වෙන්න උත්සාහ කරන තැනක් කියේ. කොහොම හරි මේ මහායාන සංකල්පයේ කොච්චර මේ කරුණාව පිළිබඳ තියෙනවද කියනවනම් ඔය ඒ කියනවා මේ අන්තිම තනකොළ ගහත් සංසාරෙන් අයින් වෙනතුරු සංසාර දුකින් නිදහස් වෙනතුරු තමන් සසරින් එතර වෙන්නේ නැහැ කියන ඒ අදිස්ථානය අරගෙන ඒ අන්තිම තනකොළ ගහටත් සංසාරින් එතර වෙන්නට උදව් කරන කෙනෙකුට තමයි බෝධිසත්වේවරේ කියන්නේ කියලා ඒ මහායාන දර්ශනයේ බෝධිසත්ව සංකල්පයේ මේ කරුණාවත් එක්ක පුදුම විදිහට පළල්ව ගැඹුරින් විස්තර කරනවා. ඉතින් මේ කොච්චර දුරට ප්‍රායෝගිකද කොච්චර දුරට ධර්මානුකූලද කියන කාරණේ වෙනම එකක්. මොකද මේ වීම් වෙන්නේ අපේ විමුක්තිය කල් දැමීමක්. මේක ඒකාත්මිකින් කරගන්න බෑ. මේ සියලු සත්‍ය සංසාරයෙන් එතර කිරීම. මේ කොහොම හරි ඉතින් ඒ නිසා මේ කරුණාව ගැන හුඟක් කතා කරනවා මහායාන බුදුදහමේ අපට වඩා.
හොඳයි බෝම පිසිත් දෙනවා. නැවතත් අපි මේ අවසාන විනාඩි කිහිපය ගත කරන්නේ. තවත් මම කලින් අහපු ප්‍රශ්නයට සමාන ආකාරයේ ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි මෛත්‍රිය ගැන කතා කරා. දැන් මෛත්‍රිය ඔබතුමා පැහැදිලි කරා. මෛත්‍රිය කියන්නේ මුදුබලක් භාවය ඇති කර ගැනීම සියලු දෙනා සම්බන්ධයෙන් කියලා. හැබැයි ප්‍රායෝගික ජීවිතයේ අපි මුදුබලක් වෙන්න උත්සාහ කරන විට සමහර රළු පරළු පුද්ගලයන් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවක අපි කොහොමද මේ මුදුබලක් භාවයේ දිගටම පවත්වාගෙන යන්නේ? ඒක ටිකක් සෑහෙන අපහසු වැඩක්. ඒ සඳහා කිසියම් ආකාරයක උපදේශයක් දෙන්න පුළුවන්ද?
ඔව්, මේ මෙතන මේ මුදුමලක් බව කියන්නේ පැහැදිලි කරගන්න ඕනේ කාරණේ තමයි මේ වෛර නොකිරීම කියන එක. ඒක තමයි අනිවාර්යයෙන්ම තිබිය යුතු දේ. වෛර නොකිරීම, තරහ නොගැනීම, කෝප නොවීම, ද්වේෂ නොකිරීම. කොන්දේසි විරහිතව මෙතන කොන්දේසියක් දාගන්න බෑ. සාධාරණ කෝපය, අසාධාරණ කෝපය එහෙම කතාවක් නෑ. කිසිම කෙනෙකුට සාධාරණ අයිතියක් නෑ ඔබතුමා කිව්වර ලෙඩ හදාගන්න. කියන්නේ පිළිකාවක් හදාගන්න, හෘදේ ආබාධයක් හදාගන්න, චීනි මට්ටම් වැඩි කරගන්න කාටවත් සාධාරණ අයිතියක් නැහැ. ඒ නිසා සාධාරණ කෝපය කියලා දෙයක් නැහැ. මෛත්‍රියේදී සියලු කොන්දේසි විරහිතව කෝපය අත්හරින්නට ඕනේ. වෛරය අත්හරින්නට ඕනේ. ඒකට කොන්දේසියක් නැහැ. හැබැයි දැන් මේ මුදුමලොක් වීම ඒක වෙනම කාරණයක්. මුදුමලොක් වීම අවස්ථානෝචිතයි. මුදුමලක් බව කියන්නේ භාෂාවක්. يعني කෙනෙක් සමක sannivedanaya වෙන භාෂාවක් තමයි මුදුමලක් බව. දැන් සමහර අයට ඒ භාෂාව තේරෙනවා. ඒ මුදුමලක් භාෂාව තේරෙන අය ඉන්නවා. ඒ පණිවිඩේ තේරෙනවා. තේරිලා තේරුම් අරගෙන ඒ මුදුමලක් වුණාම එයා වෙනස් වෙනවා. නිවැරදි වෙනවා. තම මුදුමලක් වෙනවා. හැබැයි සමහර අයට මේ භාෂාව තේරෙන්නේ නැහැ. දැන් අපි හිතමු ද්‍රවිඩ කෙනෙකුට අපි සිංහලෙන් කතා කරන සිංහල වචනයක්වත් දන්නේ නැති දෙමළ මහත්මයා හෝ මහත්මියට මොනවද තේරෙන්නේ අපි කියන දේ. එයාට කොච්චර ගණිතය ඉගෙනුවත් විද්‍යාව ඉගෙනුවත් එයාට තේරෙන්නේ නැහැ. මොකද භාෂා ප්‍රශ්නයක්. ඉතින් අපිට පණිවිඩයක් දෙන්න ඕන නම් එක්කෝ අපි දෙමළ ඉගෙන ගන්නට වෙනවා. එහෙම නැත්නම් ඉස්සෙල්ලා එයාට සිංහල උගන්වලා ඉන්න වෙනවා. ඉතින් හොඳම දේ තමයි මේ සහකම්පණය කියන එකට මම හරි කැමතියි. මම තමයි ඒ එයාගේ භාෂාවෙන් කතා කරන්නේ. දැන් ඔබතුමා ළඟ මීට වැඩි උපමා උදාහරණ ඇති. හැබැයි මේ උදාහරණයට මම කැමතියි. මේ සහකම්පණය කියන්නේ කරුණාව කියන්නේ ඒ අනිත් කෙනාගේ භාෂාවෙන් අපිට කතා කරන්න පුළුවන්. අපේ භාෂාවෙන් එයාට කියන එක නෙමෙයි. එයාගේ භාෂාවෙන් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එතනදී දැන් මුදුමලක් භාෂාව ඉගෙන ගත්ත නැති අය ඉන්නවා. දැන් පුංචි කාලේ ගෙදරදී වත් ඒ භාෂාව උගන්නලා නෑ දෙමව්පියන්. පාසලේදී ඉගෙනගෙනත් නෑ. සල්වාසීන්ගෙන් යාළුවන්ගෙන් ඉගෙනගෙන නැත්තර ඉගෙනගෙන තියෙන භාෂාව තමයි අර කිව් රළු පරළු ගොරෝසු භාෂාව. ඒ තමයි දන්නේ එකම භාෂාව. ඉතින් අපි කොච්චර මුදුමලක් භාෂාවෙන් කතා කළත් ඒක තේරෙන්නේ නැත්තම් අපිට සිදුවෙනවා එයාගේ භාෂාවෙන් කතා කරන්න. හැබැයි තරහින් නෙවෙයි. දැන් මේක අලෙවිනෙම කොන්දේසි තමයි තරහ ගන්නට බෑ මෛත්‍රියේදී තරහ අතාරින්න ඕනේ. තරහ නැතුව තදින් සිටීම. තරහ නැතුව බෑ කියන්න පුළුවන් නේද? දැන් අපි බෑ නෑ මං කරන්නේ නෑ කියලා කියන්නේ තරහ ඇවි. බොහෝ විට. ඉතින් මේ දෙක අපි එකට සම්බන්ධ කරනවා. මේ සම්බන්ධ කරන්න ඕනේ නෑ කියන්නත් පුළුවන්, බෑ කියන්නත් පුළුවන් මෛත්‍රිය. හැබැයි නෑ කිව්වොත් බෑ කිව්වොත් නෑම තමයි බෑම තමයි ඒ ස්ථාවරේ ඉන්න ඕනේ. එහෙම නැත්නම් අනිත් කෙනාව වෙනස් කරන්න බෑ. අපි නෑ කියලා බෑ කියලා ඊට පස්සේ ටිකකින් ආ පුළුවන් කිව්වොත් එහෙම අන්න අර ප්‍රශ්නේ මත කරපු තැනට එනවා. ඒ කියන්නේ අනිත් කෙනා අපිව පාවිච්චි කරන්න බලනවා අපේ නම්යේ ශීලීතාවය අයිතු විදිහට. ඒ නිසා අපිට හිතෙනවා නම් මෙතන ටිකක් තදින් ඉන්න ඕනේ කියලා ඒ භාෂාව පාවිච්චි කරන්න. මේක භාෂාවක් කියලා දැනගන්න. ඇඟීමක් නොවේ, ආවේගයක් නොවේ, මෙය තවත් භාෂාවක්. ඒ භාෂාව දන්න අයට ඒ භාෂාවෙන් කතා කරන්න. තරහ ගන්න
නැතුව. මං හිතන්නේ හරිම අපූර්ව විදිහට පැහැදිලි කරන්නේ. ඔබ මේ ඔවුන්ගේ භාෂාවෙන් අපි කතා කරලා හැබැයි ඒ භාෂාවේ තියෙන ඇඟීම් ටික අරගෙන අපි රෝගී නොවන ලෙස සහ ඔවුන් සමග ගනුදෙනු කිරීමේදී ඔවුන්ගේ භාෂාවෙන් කතා කරන ඔවුන්ගේ භාෂාවෙන් කියන්නේ අදහස් කරන්නේ මම හිතන්නේ භාෂාවම පමණක් නෙවෙයි ඒ විදිහට කතා කරන්න කියන්නේ මම ඉතින් ඉතාමත් පැහැදිලි හරිම අපූර්වයි මේ පැහැදිලි කිරීම මේ අපේ ජීවිතේ මම හිතන්නේ ලොකු පාඩම් ගොඩාක් ඔබ තුමා ලබා දෙනවා බොහොමත්ම පිං සිද්ධ වෙනවා මේ සියලුම කාරණාවලට හොඳයි අද වැඩසටහන අවසන් කිරීමත් මැද්දෙන් අපි නැවතත් ඔබ හම්බ වෙනවා සියලු දෙනාම ලබන වසරේ 2022 වසරේ ජනවාරි පළවෙනිදා තමයි පළවෙනි සෙනසුරාදා අවශ්‍ය තුනයි 30ට නැවතත් ඔබ සියලු දෙනාම හමු වෙන සූදානම් වෙනවා අවසාන වශයෙන් තවදුරටත් මේ සාකච්ඡාවේ අවසාන අවස්ථාව ඔබතුමාගෙන් ඉතාමත් සරලව ඉතාමත් කෙටියෙන් සියලු දෙනාටම gedara ran යන්න පුළුවන් පණිවිඩයක් ලබා දීමෙන් මේ වැඩසටහන අවසන් කරන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.
කල්‍යාණ මිත්‍ර වෛද්‍යතුමනි, නිලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ කල්‍යාණ මිත්‍ර මහත්ම මහත්මියනි, මේ වැඩසටහනට සම්බන්ධ වුණු ඒකාත්මික වුණු කල්‍යාණ මිත්‍ර දවතුනි, සුසංහිත වැඩසටහන් මාලාව හරහාම අප සහ කරනවා සහ කළා මේ දහම විවිධ කෝණවලින් සන්නිවේදනය කරන්නට අපල කොටලා බෙදලා විග්‍රහ කරලා විභාග කරලා බලන්න මොනතරම් මේ දහම ලස්සනද. දහම කියන්නේ හරියට මණිකක් වගේ, එය ඒ පැත්තෙන් මේ පැත්තෙන් බලන්ට කපන්න දිවිහෙනවා ඔපවැටෙන දෙයක්. ඒ දහමත් එක්ක ජීවිතයත් උපදා ගන්නටයි මේ සුසංහිත වැඩසටහනේ තේමාව, ඉලක්කය, අරමුණ, චේතනාව. ඉතින් අද මේ මාතෘකාව කම්පණය, භාවනාව, සහ කම්පණය. කම්පණය වෙන තැනක තමයි අපි කවුරුත් ඉන්නේ. ඒ නිසායි ඔය මංගල සූත්‍රයේ උතුම්ම මංගල කාරණයේ විදිහට අනිත් කාරණා කියලා අන්තිමට කියන්නේ උට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. මේ ලෝකේ ඇවිල්ලා අපේ ඇඟේ වදිනකොට, මූණේ වදිනකොට ලෝකේ එක එක පැති උට්ටස්ස ලෝක ධම්මේහි ලෝක ස්වභාවයන් ඇවිත් අපිව මුණ ගැහෙන විට චිත්තං යස්ස නකම්පති. සිත යම්සේ කම්පණයකටපත් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? අශෝකං ශෝක කරන්නේ නැතුව ඉන්න පුළුවන්ද? විරජං හිත නරක කරගන්න නැතුව ඉන්න පුළුවන්ද? කේමං හිත කෙම්බිමක් විදියට තියාගන්න පුළුවන්ද? ඒ තම මංගල මුත්තමං, මේ තමා ඉහළම මංගල කාරණිය. දැන් ප්‍රශ්නයක් නැති වෙලාවක, කම්පනයක් නැති වෙලාවක අපිට hina වෙලා ඉන්න පුළුවන් හොඳින්. දානශීලීව, කාරුණිකව, ත්‍යාගශීලීව ඉන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් වුණාම තමයි මේවා වඩාත් වැදගත් වෙන්නේ. ඉතින් මේ දහම කියන්නේ බෙහෙතක්, සාකම්පනයක් බෙහෙතක්, භාවනාවක් බෙහෙතක්. කම්පණයටපත් වෙන තැනක ඉන්න අපට කම්පණයටපත් නොවන තැනකට යන්න පාරුවක්, පාලමක්. ඒ වගේම මේ ලෝකය කම්පිත ලෝකයක්. අපි ඇසුරු කරන්නේ කම්පණයටපත් වෙන අය, නිදි කුඹ පැල වගේ. ඒ නිසා අපට වගකීමක් තිබෙනවා අනවශ්‍ය විදියට තට්ටු නොකර ඉන්න එක. පුංචි තට්ටුවකින් හරි කම්පණයටපත් වෙන හිත හදවත් තියෙන ලෝකයක අපි ප්‍රවේශමින් ජීවත් වෙන්න ඕනේ. එය අපි කාගේත් ලොකු වගකීමක්, ලොකු පිනක්, ලොකු කුසලයක්. එතනම තිබෙනවා පිනයි කුසලයයි දෙකම. ඉතින් මේ වැඩසටහන බොහොම රසවත් විවිධත්වයකින් යුතුව එමෙන්ම කාට තේරෙන මට්ටමින් ඉදිරිපත් කරන්නට ඔබතුමා දක්වන මේ දක්ෂතාවය ගැන අපි හැමෝටම හරි සතුටුයි. ඔබතුමා මේ වගකීම බාර ගැනීම ගැන ඔබතුමාට අපි හැමෝම මේ සම්බන්ධන හැම දෙනා වෙනුවෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. මේ දක්ෂතා තව තවත් උපවත් වෙලා මේ දුක් විඳින ලෝකයට සරණක් පිටක් වෙන්නට ඔබතුමාට වඩා වඩා අවස්ථා ලැබේවා කියන ප්‍රාර්ථනයයි පිටාගෙත් හදවත්වල මේ වෙලාවේ තියෙන්නේ. ඒ වගේම මේ සඳහා සියලු කටයුතු සංවිධානය කරන නිලම දේශනා ප්‍රකාශන මණ්ඩලයේ කල්‍යාණ මිත්‍ර මහත්ම මහත්මියනි ඔබතුමන්ලා කරන්නේ ලොකු පින්කමක්, ලොකු කුසලයක්, ලොකු සේවයක්. විශේෂයෙන් මේ වගේ කාලයක අසරණ වෙලා සිටින ලෝකයට ඒ ගැන නැවත නැවත හිතලා සතුටු වෙන්න පුළුවන් හැම දිනාටම. නිලම්බ භාවනා මධ්‍යස්ථානයේ ගැන විශ්වාසයකින් මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙමින් විමසමින් ප්‍රශ්නාසමින් තේරුම් ගනිමින් තේරුම්ගත් කාරණා පිළිපදිමින් අපත් සමග එකට මේ ලස්සන ගමන යන හැම දිනාටම කල්‍යාණ මිත්‍රේනි ඔබ අපට ආශිර්වාදයක් වාසනාවක්. ඉතින් වෛද්‍යතුමනි ඔබතුමාටත් සියලුම කල්‍යාණ මිත්‍රයන්ටත් මේ ගෙවි යන වසර මේ වසරේ අවසාන දින කිහිපය නිදුක්ව නිරෝගීව අර්ථවත්ව ගත කරන්නට අවශ්‍ය ආයික මානසික ශක්තිය කල්‍යාණ මිත්‍රාශ්‍රයම ලැබ ඊළඟ අවුරුද්දේ පළවෙනි දවසේ ආපුරා කියා නැවුම් හිතකින් නැවත මුණගැහෙන්නට ශක්තිය ධෛර්යය හැකියාව ලැබේ. හැම දිනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක් ලැබේ.